ප්‍රතිපදාන. ඒ කියන්නේ කොහොමද සුරාමේරේ කරන්න කියලා? මද පමණට දෂ්ට කරාට කමක් නැහැ කියලා නේද? ඈ? ඔබට හිතෙන්නේ එහෙම නේද? ඔව්. ඔක ටිකක් බිව්වට ප්‍රශ්නයක් නැහැ. ඉඳලා හිටලා යාළුවෙක් ගෙදර පාටි එකදී බිව්වා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නැහැ නේද? ඈ? අද බලන්නත් ගන්න එපා කියලා තියෙන්නේ. එත්වා කියනවා මද පමණින්වත් ගන්න එපා කියලාලු තියෙන්නේ. හරිද ඒක? ඔව් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. සුරාමේරය මජ්ජපමා. මජ්ජපමා කියලා කියන්නේ මදේට ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ඒ කියන්නේ ඇත්තටම මේකේ වැරද්ද තියෙන්නේ සුරාවේ නෙමෙයි. වැරද්ද තියෙන්නේ මේක මදේට ප්‍රමාදයට හේතු වෙන එකේ වැරද්ද තියෙනවා. ඉතින් මදේ කියපුවාම වෙන්නේ මොකද? මදේ කියන්නේ මොකද්ද? මත් වෙනවා. ඉතින් මේ මත් වීම සුරාවෙන් විතරක් නෙවෙයි මත් වෙන්නේ. තව මත් වෙන කාරණා තියෙනවා. යෞවන මදේ, ආරෝග්‍ය මදේ නේද? දැනගත්කම් ගැන මදේනවා, සල්ලිවත් පොහසත් ගැන මදේනවා, තනම්බුනාම ගැන මදේනවා නේද? තමන්ගේ අවබෝධය ගැන මදේනවා. මේ මොනවාගෙන් හරි මදේකට ආපු කෙනෙක් මොකද වෙන්නේ? ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රමාද වෙනවා කියන්නේ ඈ? ඔව්. ඔබතුමිය ගොඩක් හොඳයි. ඒක දී පුත්‍රේ හරි වටිනවා. නමුත් ඊට වඩා ටිකක් සරලව කිව්වොත් මොකද්ද ප්‍රමාදය කියන්නේ? අර ප්‍රමාදය අපි දන්නේ නැහැ කියමු. මොකද්ද අප්‍රමාදය කියන්නේ? ඔව්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා මුළු මහත් ධර්මයටම තනි වචනයක් දෙන්න පුළුවන්ලු. ඒක තමයි අප්‍රමාදය කියලා. එහෙනම් ධර්මයටම කියන්න පුළුවන් අප්‍රමාදය කියලා. එහෙනම් ප්‍රමාදය කියන්නේ මොකද්ද? තනි කර අධර්මයමයි. ඇයි සුරාව පාරණය කරපුවාම තනි කර අධර්මය වෙන්නේ? ඇයි අපි අප්‍රමාදය මේ පැත්තට දාන්නේ? දැන් අපි හිතමු කොන්න අපි ඉන්නවා කියලා. කොහෙද දැන් මේ ඉන්නේ? අපි නුගේ ගොඩ හරිය නේද? ගන්සබා හන්දියේ. ඉතින් ගන්සබා හන්දියෙන් කොළඹ පැත්තට ගියොත් කොළඹ හම්බ වෙනවා. මේ පැත්තට ගියොත් මහරගම ඒව හම්බ වෙනවා නේද? මහරගම හෝමාගම හම්බ වෙනවා. දැන් අපිට කොළඹ යන්න ඕන කෙනෙක් මේ පැත්තට ගිහිල්ලා හරියයිද? මහරගම පැත්තට නෑ නේද? ඉතින් මේ ගන්සබා හන්දියේ මේ පැත්තට යන එකට කියනවා කොළඹ යනවා කියලා. මේ පැත්තට යන එකට කියනවා මහරගමට යනවා කියලා. දැන් බලන්න ප්‍රමාදයයි අප්‍රමාදයයි ඔය වගේ. ඉතින් අපි අප්‍රමාදී වෙන්නේ කොහමද? ධර්මය තුළ ඉඳීමෙන්. ඒ කියන්නේ දන් දෙනකොට මොකද වෙන්නේ? භාවනා කර මොකද වෙන්නේ? සිල් ගන්නකොට මොකද වෙන්නේ? අපි අප්‍රමාදී වෙනවා. ඒ කියන්නේ අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ මේ අර බුදුරණන්සේ දේශනාව සචිත්ත පරියෝධපණන් කියලා නේද? මේ හිත හොඳට අපිට ඔව් මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? ඔව් මේ හිත හොඳට අපිට මේ සකස් කරගන්න පුළුවන් නේද? අපිට ඕන හැටියට, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර පැත්තට හදා ගන්න පුළුවන්. කොහොම මොන වැඩවලින්ද? දන් දෙනකොට හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් නේද? යෝනිසෝ මනසිකාරයේ පැත්තට තියාගන්න පුළුවන්. ඇයි? ලෝභය නැති වෙනවා. සිල් රැකෙනකොට, මෛත්‍රී කරනකොට දේශය නැති වෙනවා. ධර්මය අහනකොට අපිට මෝහය නැති වෙනවා නේද? එහෙනම් මේ ලෝභ දේශ මෝහ නැති වෙන වැඩපිළිවෙල තුළින් මොකද වෙන්නේ? මේ හිත ඒකාග්‍ර වෙලා. ඒකාග්‍ර කියන්නේ අපි මේ සම්මාදිට්ඨිය තුළ, සම්මාදිට්ඨිය පැත්තේ ඒකාග්‍ර වෙලා මොකද වෙන්නේ? අපිට නිවන අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් එනවා. ඒ කොයි පැත්තට ගියොත්ද? කොළඹ පැත්තට ගියොත්. හැබැයි අනිත් පැත්තට ගියොත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම හිත විසිරීමක් වෙන්නේ. ඉතින් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු ගමන් මොකද වෙන්නේ? හිත විසිරෙනවා. අර දාන සීල භාවනා වලින් ඒකාග්‍ර කරගත්තු ඔක්කොම අනිත් පැත්තට විසිරෙනවා. පැහැදිලිද? මේ වගේන් අපි කරන්නේ ටික 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 දන් දෙදී සීල් රැකගෙන භාවනා කර කර ටික ටික හිත හදා ගන්නවා. මේ පැත්තට තියලා පිළිවෙලට හදා ගන්නවා. මද්දවෙ පාණේ කරපු ගම අර ඔක්කොම විනාශ කර කඩාගෙන විනාශල අනිත් පැත්තටම යනවා. අර යන්නේ මහරගම් පැත්තට. ඒ පැත්තටම යන්නේ. ආයෙත් කොළඹ යන්න පුළුවන්ද? කොළඹ යන්න බෑ. ඉතින් ඒ කියන්නේ මේ අප්‍රමාදය කියන එක ඒ විදිහට දකින්න. ඒ කියන්නේ ප්‍රමාද වෙනවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරොත් අප්‍රමාදී වෙනවා දාන සීල භාවනා කටයුතු වලින්. එතකොට එහෙනම් බලන්න මේ සුරාව කියන්නේ කොච්චර දරුණු දෙයක්ද? එහෙනම් අර අනිත් අකුසල් වලට වැඩි ඔක්කොම. ඇයි? හේතුව අර අපි පාලනය කරන ධර්ම, ඒ කියන්නේ අපිව ඔය තැනට නොගිහිල්ලා පාලනය කරන්නේ, පාලනයට අපි කියනවා දේව කියලා. ඉතින් මේ දේව ධර්ම ටිකක් තියෙනවා. මොනවද දේව ධර්ම? හිරියොත්තප්ප කියන දෙක. මේ හිරියොත්තප්ප සම්පූර්ණයෙන්ම නැති වෙනවා අප්‍රමාදයේ තුල. මේ ප්‍රමාදයේ තුල ප්‍රමාදය කියලා කියන්නේ මද්ද්‍රව්‍යයෙන් ප්‍රමාද වෙනවා. යෞවන මදෙන් ආරෝග්‍ය මදෙන් නේද? දර සිල්ප දන්නවා කියන මදෙන් කුල මදෙන් ඔය නොයේ මොනවා හරි මදයකින් ප්‍රමාද වෙච්ච ගමන් අර දේව ධර්ම ටික නැති වෙනවා. එතකොට අපි පාලනයකට යටත් වෙන්නේ. එතකොට හිරියොත්තප්ප නැති වෙච්ච ගමන් තන්නිකර අකුසල් ගොඩක් තුලමයි ඉන්නේ. ඒ කියන්නේ තන්නිකරම අකුසල් පැත්තට යන්නේ. ඉතින් මේක හරි භයානක වැඩක්. ඒ කියන්නේ අර අනිත් අකුසල් වල නම් ඔච්චර හානියක් තිබුණ නැහැ. හැබැයි මද්ද්‍රව්‍ය පාවිච්චි කරොත් බලන්න දැන් සත්තු මරුවොත් එක අකුසලයයි. නොදුන් දේ ගත්තොත් එක අකුසලයයි. මද්ද්‍රව්‍ය පානය කරොත් සත්තු මරන්නත් පුළුවන්, නොදුන් දේ ගන්නත් පුළුවන්, කාමයේ වර්ධ හැසිරෙන්නත් පුළුවන්, බොරු කියන්නත් පුළුවන්, තවත් හොඳට බොන්නත් පුළුවන්. ඒ කියන්නේ අකුසල් පහම හොඳට වැඩෙනවා. ඉතින් ඒකයි බුදුරණන් ශ්‍රීක දස කුසල් වලට දාන්න නැත්තේ මොකද? ඒක දස කුසල් වලින් එකක් නෙවෙයි, ඒව වෙන්න මූලයක්. ඒ නිසා දස කුසල්ම සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඔව් සුරාමේරේ වලකින්න ඕන. ඒක ප්‍රතිවේක්ෂා කරලා එහෙම ගන්න පුළුවන්ද? බෑ. ඒක සම්පූර්ණයෙන් අත්හැරලා ඉතින් මේ තියෙන එක එක ආශ්‍රව තියෙන එක එක ආකාරයට මඟ හරින්න ඕනේ. ඉතින් මේ ආශ්‍රව මේ දේ තමයි අපි කරන්න වෙන්නේ. මොකද සුරාමේරේ ආදීනව දකින්ද සම්පූර්ණයෙන් මේක අතහැරලා දාන්න. ඉතින් ඔකට චූටි කතාවක් අපි කිව්වොත් තේරේ තව ටිකක්. ඉස්සර කාලේ එක රජ කෙනෙක් හිටියා. ඉතින් මේ රජුව හරියේ ධාර්මිකයි. ඉතින් කොච්චර ධාර්මිකද කියනො නම් 15ක පොයට මස් කඩ වහලා, සුරාසල් වහලා. හොඳ රජ කෙනෙක් නේද? හොඳ රජ කෙනෙක්. හැබැයි ඉතින් රජවරුන්ටත් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා අපිට වගේ නේද? මොනවද තියෙන්නේ? ඔව් එයාට බොන්ඩ ඕනේ. ඈ එයාට හොඳට බොන්න ඕනේ. ඒ රජුරුවන්ගේ හැටි ඉතින්. මොනා කරන්නද නේද? ඉතින් හැබැයි බිව්වහම තියෙන පොඩි වෙනසක් නේද? මොනවාද බිව්වහම තියෙන වෙනස? එදාට කනවා දනෙත් විදියට. මේ අපේ ගෙවල් වල කවුද බොනා ඉන්නව නේද? එනට අල්ලපු ගෙවල් වලින් එන්නේ නැද්ද හැන්දාවේ 9:10 වෙනකොට පියාඹන පිරිස අපේ ගේ පැත්තට? මේවා කන්න පුළුවන් දෑ යෝධිය කියලා එවන්නේ නැද්ද? එහෙන් ඒෝපික අපේ ජනේලෙන් ඇවිල්ලා අපේ ගෙට පැත්තට එන්නේ නැද්ද? එනවා නේද? මොකද ඒ? ඔව් බිව්වහම වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර වෙනද වගේ සම්බෝලයි බති කන්න පුළන්ද? ඇයි හේතුව? අර දිවේ තියෙන රසසයිල පිච්චිලා නේද? ඉතින් හොඳට දැනෙන්න හොඳට ලුණු මිරිස්. ඉතින් ලුණු මිරිස් වැඩිපුර දාන්න බෑනේ සාමාන්‍ය ලෝලට. ලුණු මිරිස් වැඩිපුරම දාන්න පුළුවන් මොන කිරද? මස් වලට නේද? එහෙනම් බිව්ව කෙනෙකුට මස් නැතුව කන්න ටිකක් අමාරුයි නේද? ඒකනේ අර අපේ පැත්තට එන්නේ ප්‍රියාඹන පිරිසි මස් නැති වෙච්චාම. ඉතින් එහෙනම් ඔන්න මේ රජුරවණ්ඩත් ওই ප්‍රශ්නේ ඔහොමම තියෙනවා. බිව්වහම මොකද ප්‍රශ්නේ? මස් කන්න ඕන. ඉතින් ඒ කාලේ දැන් වගේ ශීතකරණ තිබුණ තියෙන නැතුව ඇතිනේ. ඉතින් වළඳක මස් කෑල්ලක් දාලා කොරහකින් වහලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් බල්ලෙක් ඇවිල්ලා මේක පෙරලලා මස් කෑල්ල අරන් ගිලා දැන් හෙට පෝය. දැන් අද මස් කෑල්ල තියලා තිබ්බේ හෙට මස් කඩ වහලා හින්ද. ඉතින් මස් කඩ වැහුවට ප්‍රශ්නයක් නැහැ. හොර මස් තියෙන ඕන තරම්. නමුත් රජවාසලට දෙයිද මිනිස්සු හොර මස්? දේලා හොනොත් හිසකසා දානවනේ නේද? ඒකටත් බය. ඒ නිසා දැන් හරි ප්‍රශ්නේ දැන් කෝකියට හෙට උයන්න මස් නැහැ. ඉතින් දේවියගෙන් ගිහිල්ලා හව දැන් දේවිය මොකද කරන්නේ? හෙට උයන්න මස් නැහැ. මස් කෑල්ල බල්ලු අරන් ගියන්. ඉතින් දේවියත් කල්පනා කරලා හොඳ උත්තරයක් දුන්නා. මොකද කිව්වේ? දන්න කතාවක් කියන්නකෝ. අපේ සිඟිති දරුවාට ඉතින් මාස දෙක තුනක් වගේ වයස ඇති සිඟිති දරුවා රජුරුව හරි ආදරේ. ඉතින් රටටම ඉන්න එකම දරුවයි අපිට ඉන්නෙත් එකම දරුවයි. ඉතින් රජුරුව ගොඩාක් ආදරේ. අපි දරුවා හොරතල් කර කර රජුරුව එළවලුයි බති කාලදායි. රජුරුව කෑම් මේසට ආවම දරුවා දෙමු කිව්වා නේද? ඉතින් රජුරුව කෑම් මේසට ආව පහුවදා බීලා ඉතින් දරුවා දුන්න අතට දේවිය ගෙනල්ලා රජුරුව දැන් එළවලුයි බති බෙදා ගන්නවා. එකක් අඩුයි මොනවද? මස් නෑ නේද? ඉතින් අහෝ කෝ මස් කියලා. එතකොට කෝකියා ඉස්සරහට පැනලා කියලා දේවයන් වහන්ස අද ඔබ වහන්සේ නීතියක් දාලා තිනවා මස් කඩ වහන්න කියලා. අපි මස් කෑල්ලක් අරන් තිබ්බා බල්ලෙක් ඒක අරන් ගියා මුට්ටිය පෙරලා. ඉතින් කියලා දේවිය කිව්වා ඔබ වහන්සේට මේ දරුවව දෙන්න. ඔබ වහන්සේ දරුව හොරතල් කර කර එළවලුයි බති වළඳයි කියලා කියනකොටම තරහ ගියා නේද? ඇයි? හිරියොත්තප්ප නෑනේ. හිරියොත්තප්ප දැන් නෑනේ. පාලන ධර්ම නෑ. බිව්වහම තියෙන ප්‍රශ්නේ හිරියොත්තප්ප නැති වෙනවා. පාලන ධර්ම නැති වෙනවා. ඉතින් දැන් පාලනය කරන්න බෑ මෙයාට. මොකද කිව්වේ? ඔව් බෙදිල්ල පැත්තකින් තියලා ඒ අතින් දරුවගේ බෙල්ල කරකෙව්වා. කරකවල කිව්වා උයාගෙන වරෙන් එහෙනම් තෙලට කිරසට කිරට මිරිසට මේකව උයාගෙන වරෙන් තොපි මේකව කණ්ඩනි එහෙනම් මට දුන්නේ. එනයි ඉතින් උයාගෙන වරෙන් කිව්වා. ඈ එයාගේ මානසික මට්ටමටත් හරි එක නේද? ඉතින් එයාව කණ්ඩනි දුන්නේ. මස් ප්‍රශ්නේ විසඳන්නනේ දුන්නේ. ආ ඉතින් උයාගෙන වරෙන් කිව්වා. ඉතින් රජුරුවත් ඔළුව ගාගෙන බලාගෙන හිටියෝ යගෙන නෑ ආවට පස්සේ බෙදාගත්ත කෑවා ගියා ගිහිල්ලා ඉතින් නිදි හවස් වෙලා නැගිට්ටා නැගිටලා දැන් වෙරි හොඳයිනේ නේද දැන් කියනවා දේවිය මං නැගිට්ටා දරුවත් අරන් එන්නකෝ ඉතින් ඒ වෙනකොටත් දේවිය දොර ළඟ උළුවස්ස ළඟ අඬ අඬ ඉන්නවා ඉතින් කොහේ දරුවෙද්ද ඔබ වහන්සේ මරාගෙන කෑවා මතක නැද්ද කියලා ඇහුවා එතකොට තව මෙයාට මතක් වුණා ඉතින් මෙයා අදිෂ්ඨානයක් කරගත්තා අයනම් මේ සංසාරේ කොමදාක්වත් ජීවිතාන් මේ සංසාරේ වසනා තාක්කල් මම නම් සුරාවටවත් සුරාව පානය කරන යාළුවෙක් එක්කවත් මං අය සම්බන්ධ වෙන්නේ නැහැ මම මේක දුරින්ම දුර්ලලා දානවා කියලා සුරා පානයෙන් හොඳටම අයින් වුණා. ඉතින් ඒ විදිහටම එයාට කවුද ඒ පුද්ගලයා? අපි අඳුරන එක්කෙනෙක් කවුද? ඈ කවුද මතක නැද්ද? අපේ අම්මා කවුද අපේ ශාසනේ? කිරි අම්මා කවුද? අම්මා කවුද? සැරියොත් මහරහතන් වහන්සේ තමයි අපේ ශාසනේ අම්මෝ. සැරියොත් මහරහතන් වහන්සේගේ පූර්වාත්ම වාහි කතාවක් කිව්වේ. ඉතින් ඒ සැරියොත් මහරහතන් වහන්සේගේ මේ ආත්ම භවයේ එනකම්මයි කොමදාකවත් කල්ප ගානකට සුරාපානය කරලා නැහැ. ඉතින් අපිටත් එහෙනම් පුළුවන් නේද? අපි දැන් මෙච්චර කල් සුරාපානය කරා කියලා ප්‍රශ්නයක් තියෙනවද? දැන් මිදෙන්න පුළුවන්. ආදීනව දකින්න මිදෙන්න. ඉතින් ආදීනව දැක්ක ගමන්ම මිදෙන්න පුළුවන්. ඉතින් සුරාව කියන එක කොහොමටත් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒක මදයට ප්‍රමාදයට හේතු වෙනවා. ඉතින් දැන් ඔය සුරාව නම් අපි කරන්නේ නැහැ නේද? සුරාව කරොත් ඇත්තටම මොකද වෙන්නේ? ඔව්. දැන් හිතන්ද බී බොන අය කවුරුත් මෙතන නැහැ නේද? හරි ප්‍රශ්නේ. අහන්නවත් කෙනෙක් නැහැ. අපි ඉතින් පවිත්‍ර මහත්යගෙන්වත් අහමු. වෙන කරන්න දෙයක් නැහැ. දැන් පවිත්‍ර මහත්ය මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න හොඳට බොන එක්කෙනෙක් ඉන්නවා. එයාට ඔන්න පොඩි මානසික ප්‍රශ්නයක් එනවා. එක්ක ඇඟේ අමාරුවක් එනවා. එයාට මොකද්ද හිතෙන්නේ? ඈ? ඔව් පොඩ්ඩක් බිව්වා නම් මේක හරියනවා කියලා හිතෙන්නේ. එයාට හිතෙන්නේ එහෙමමයි. පොඩ්ඩක් බිව්වා නම් මේක හරියනවා. චුටි බඩේ අමාරුවක් එනවා. එයාට මොකද හිතෙන්නේ? පොඩ්ඩක් බිව්වා නම් මේක හරියනවා. පොඩි හිතේ වේදනාවක් එනවා. දරුවෙක් විහාරි මුණුපුරෙක් විහාරි ප්‍රශ්නයකට. මොකද හිතෙන්නේ? පොඩ්ඩක් බිව්වා නම් හරියනවා කියලා හිතනවා. මොකද එයා හිතනවා මේක තමයි විසඳුම කියලා. එයාගේ ප්‍රශ්න විසඳෙනවා. මොකද එයාට අර හිත විසිරෙනකොට අරවා මතක වෙනවා. ඉතින් ඒකට තමයි උපාය මෙයා යොදන්නේ. හොඳයි, ඔයා මැරෙන මොහොතේ ඒ මරණාසන්න වේදනාව වෙලාවේදී එයාට මොකද හිතෙන්නේ? හා පොඩ්ඩක් තිබ්බනම් හරි කියලායි හිතෙන්නේ. එහෙනම් එයා මැරෙන්නේ මොන සිහියෙන්ද? අර විකෘති මානසිකත්වයට කැමති සිහියෙන් තමයි මැරෙන්නේ. ඉතින් කොහෙද යන්නේ? නිරේතයි යන්නේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙට සතර අපායට තමයි යන්නේ. ඒත් සතර අපාය ඉහෙලට නම් යන්න බෑ. පල්ලෙහා තැනකටමයි යන්න වෙන්නේ. නිරේත හරි තිරිසන් ලෝකෙට හරි තමයි යන්න වෙන්නේ. හැබැයි එහෙ ගියා කියලා හැමදාම ඉඳ වෙන්නේ ඒ අකුසල ඉවර වෙලා කල්පයක් එහෙ දුක් විඳලා කල්පයක් නිරේත ඇහිලා ආපහු එන්න වෙනවා. හැබැයි ආපහු මනුස්ස ලෝකෙට ආපු දවසට හරියට අඳුරගත්ත හැකි මේගොල්ල නම් අර බීලා නිරේ ගිහිල්ලා ආපු කට්ටිය කියලා. කොහොමද අඳුරගන්නේ? ආව මන්දබුද්ධිකයි. ආපහු මනස ලෝකෙට ආපු කාලේ මන්දබුද්ධිකයි. ඉතින් මන්දබුද්ධික දරුවෝද වැඩියෙන් දුක් විඳින්නේ? මන්දබුද්ධික දරුවන්ගේ අම්මලාද? අම්මලා මොකද්ද කරපු වරද්ද? ඔව් බයිට් හදලා දීපේක තමයි අම්මලාගේ වරද්ද. ඉතින් එහෙනම් සුරාවට උදව් කරන්න එපා. කඩ දාලා සුරාව විකුණන්න එපා. සුරාවට කවුරුවත් පොළඹවන්න එපා. බයිට් හදලා දෙන්න එපා. ඇයි හේතුව? මන්දබුද්ධික දරුවන්ගේ අම්මලා වෙනහම අර දරුවන්ට වැඩි දුක් විඳින්න වෙන්නේ අම්මලාට. ඉතින් මේ ආකාරයට අපි සුරාවෙන් දුරින්ම දුර වෙන්න ඕන. සුරාව කරන්නම කාටවත් ඉඩ දෙන්න එපා. ඉතින් අපි නම් සුරාපානය කරන්න යනට අපි කරන තව පුංචි පුංචි බඩ තියෙනවා. මොනවද? බුලත් පිට කන්නේ අපි. මෙහෙනම් කවුරුත් කන්නේ නේද? අපේ පළාත්වල නම් බුලත් පිට නොකන කෙනෙක් හොයන්න නෑ. ඉතින් හැමෝම බුලත් පිට කනවා. හේතුව මොකද? ඇයි බුලත් පිට කන්නේ? දැන් මේ කාලේ ටොපියක් කීයද පිටරන්ත ටොපියක්? රුපියල් 2යි. බුලත් පිටක් කීයද? 30යි. ඉතින් මං මේ අතින් ටොපි 15කුයි මේ අතින් බුලත් පිටකුයි දුන්නොත් බුලත් පිට කන කෙනා මොකද්ද ගන්නෙ? බුලත් පිට ගන්න. එයාට ටොපි 15ෙන් වැඩක් තියනවද? වැඩක් නෑ. ඉතින් එයා දවසට බුලත් පිට 4ක් 5ක් කනවා නම් ටොපි 15ව 5ක් කියන්නේ කීයද? ලොකු ගානක් නේද? ඉතින් එහෙනම් යාට ගෙදර අරන් ගිහලා ඔක්කොටම ටොපි කන්න පුළුවන්. ඒ වුණාට යා කවදාවත් කැමති වෙනවද? ඇයි හේතුව? ටොපි කෑවට කවදාවත් මත් වෙන්නේ නැහැ. බුලත් පිට කෑවොත් තමයි මත් වෙන්නේ. ඉතින් ඒකයි හේතුව. ඉතින් එහෙනම් අපි බුලත් පිට කන්නේ ඇයි? මත්ද්‍රව්‍යයක්. ඉතින් ඒ බලන්න මුස්ලිම් රටවල් වල එහෙම පිට රටවල් වල බුලත් පිටත් මත්ද්‍රව්‍යයක්. ඉතින් අනිත් මත්ද්‍රව්‍ය වලට තියෙන නීතිමයි බුලත් පිටටත් තියෙන්නේ. ඒවත් තහනම් ඒ රටවල් වල. ඉතින් අපි මේ තමයි මේවා මත්ද්‍රව්‍ය නෙවෙයි කියාගෙන මත්ද්‍රව්‍ය පානය කරන්නේ නේද? කන්නේ. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණොත් මොකද වෙන්නේ? බුලත් පිට නැතුවම බැරි වෙනවා. ඉතින් බුලත් පිට කාපුහම ඉතින් වැඩි දුර යන්න ඕනේ නැහැ නේ මහරගම් පැත්ත ගිහිල්ලා බලන්නකෝ නේද? බුලත් පිටේ ආදීනව තියෙනවනේ එතන. වාට්ටු කීයක් තියෙනවද පවිත්‍රමත් එතන? ඈ බුලත් පිටේ වාට්ටු කීයක් තියෙනවද? ඔව් බුලත් පිටේ වාට්ටු කීපයක් තියෙනවා මං හිතන්නේ. ගිහිල්ලා බලන්න. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලොකු උද්ඝෝෂණයක් කරගෙන යනවා මේ බුලත් පිටේ කෑම. විශේෂයෙන්ම ආසියාතික රටවල අය මේක මත්ද්‍රව්‍යයක් හැටියට දන්නේ නැහැ. කනවා කනවා මදිවට ඒගොල්ලන්ගේ ආගමික නායකින්ටත් පූජා කර කරයි කන්නේ. ඒ ඇටත් නිඳා කරනවා නේද? ගාථා හදාගෙන කවි හදාගෙන අර නායකෙන්ද ශාස්ත්‍රුන් වහන්සේලාටත් ඒවා පූජා කර කර කනවා. ඉතින් ඒ වගේ හරේම මේ නොහික්මන වැඩ අපි කරන තැන් තියෙනවා. ඉතින් ඒ වගේම වැළකෙන්න ඕන. මේක මත්ද්‍රව්‍යයක් නම් කවදාවත් පුළුවන්ද? දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ කෙනෙකුට බුලත් පිටක් පූජා කරනවා. ඒ ස්වාමීන් වහන්සේට පුළුවන්ද ඔක ප්‍රතිවේක්ෂා කරන්න? මේක මගේ ජවයේ පිණසවත් මදේ පිණසවත් නෙවෙයි කියලා. පුළුවන්ද? කවුද තියන්නේ? ඔබද මේ තියනවද? ඕ තියන්න. බුදුරජාණන් වහන්සේ මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැහැ නේ. කොහෙවත් බුදුරජාණන් වහන්සේ එහෙම මත්ද්‍රව්‍ය පානය කරා කියලා තියනවද? ඉතින් කොහේ හරි තියනවද බුදුරජාණන් වහන්සේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා? අපේ ශාසන ඉතිහාස කොහේ සූත්‍රවල කොහේ හරි කියන්නේ මෙන්න මේ සූත්‍රේ නම් තියෙනවා බුලත් පිට බුදුරජාණන් වහන්සේ හොඳට විටක් අහලා පට පදමට කෙල ගහගෙන ගියා බණ කියන්න කියලා. ඒ හොඳද ශාස්ත්‍රඥ වහන්සේට මේ අගෞරව කරන්න? හා වීතරාගේ වීත දෝෂී වීත මොහි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුට මත්ද්‍රව්‍ය පූජා කරලා අගෞරව කරකොට අනිත් අය මොනවද කියන්නේ? ඉතින් ඔබතුමියට බර දරක්කු භාගයක් තියන්න ගාතාවක් හදලා ඒකත් කරන්නකෝ. ලෝක යාටි කරාට කමක් නැහැ, අපි නොකරෙමු. හා ලෝකයයි කරන්නේ ඔක්කොම හරිනම් ඔක්කොම රහතන් වහන්සේලා. ඒව අපි කරන්න ඕනේ නැහැ. කාලා බලන්නකෝ බුලතීපෝකේ මත් වෙන්නේ නැද්ද කියලා. බොලතේපෝකෙත් කාලා තියෙනවා මං ඒත් මත් වෙනවා. බොලතේපෝකෙයි හුණුයි කෑවත් මත් වෙනවා. බොලතේපෝකෙයි හුණුයි දුම්කලයි කෑවත් මත් වෙනවා. කොහොම කෑවත් එක මද්ද්‍රව්‍ය මද්ද්‍රව්‍යයක්මයි. ඒකයි බේරෙන්න බෑ. ඉතින් අර නරියට ලොකු බඩේ අමාරුවක් තිබුණලු නේද? දවස් ගානක් බඩබුරුවට ගියේ නැතිලු. ඉතින් එක දවසක ගියාලු ඇඟ පුරාම. ඉතින් නරියාගේ බලපුවම ගඳලු ඉවසන්න බෑ. දැන් මං හරි වැඩේ සත්තුන්ගෙන් කොන් වෙනවා. ඉතින් එයා මොකද කරේ? හැමෝම අස්සෙන් රිංගගෙන ගියා. දැන් මොකද උනේ? හැමෝගෙම ගෑවුනා. දැන් හැමෝම ගාව ගඳයි නේද? දැන් ආයට මොකක් කියන්න පුළන්ද? ඉතින් බුලත් පිට කණ්ඩවන මනුස්සයා මොකද කරන්නේ? වේලස නිම්ම කවියක් හදාගෙන ගිහලා බුදුරණාහිසට ඔක පූජා කරනවා. ඊට පස්සේ ආය කියන්න පුළන්ද ඔකට මොකුත්? දැන් මොකක් කියන්න බෑ. ආගමේ හැටියටයි අපි වැඩ කරන්නේ. ඉතින් ඒවක් කරන්න එපා. මත්ද්‍රව්‍ය කොහොම කරත් මත්ද්‍රව්‍යමයි. බුලත් පිට කෑමේ මදේට ප්‍රමාදයට හේතු වෙනවා. එහෙනම් ඒකවත් කරන්න එපා. අනුමත්තේසු වජ්ජේසු බය දසයි. චූටි වැරද්දේ හරි අපි බය දකින්න. ඉතින් ඒකෙන් වැළකින්න. මොකද දැන් අපේ පන්සලේ ඉන්නවා මන්දබුද්ධික පුතෙක්. අපේ ලොකු හාමුදුරුවෝ තමයි ආ හදාගන්නේ. ඉතින් කාට් කවුරුත් නැහැ. ඉතින් එයාව ගෙනල්ලා පන්සලේ තියාගෙන හදනවා. ඉතින් හොඳට කෑම් බීම හම්බ වෙනවා. ඉන්න හොඳට කාමරයක් තියෙනවා. ෆෑන් දාලා ඇඳන් තියෙනවා. හොඳට ඇඳුම් පැළඳුම් හම්බ වෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් උන්වහන්සේ එහේ ඉඳන් බේත්තේ කෑම් බීම ඔක්කොම යට වෙනවා. සැප සම්පත් ඉහෙළම විදිහට තියෙනවා. මෛත්‍රිය කියන එක නම් කියන්න බැරි තරම්. මොනවා හරි කෑමක් දුන්නොත් කවදාවත් තනියෙන් කන්නේ නැහැ. ඔක්කොම එක බෙදාගෙනයි කන්නේ. තරහ යන්නේ මොනම හේතුවකටත්. කවුරු හරි ගැහුවත් hina වෙලා ඉවසනවා. ඒ වගේම කාගෙවත් වැරදි කියන්නේ නැහැ කවමදාකවත්. ඉතින් හරිය හොඳයි. ඒ වගේමයි හැමෝම ආදරේ, හැමෝම සලකනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. කන්න බොන්න ඉඳ හිටින ඔක්කොම තියෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මන්දබුද්ධිකයි. මන්දබුද්ධිකයි. ඉතින් මොකද යා පන්සලට ඇවිල්ලා තියෙන්නේ? පින් කරපු නිසා. ඇයි යාගේ මෛත්‍රිය තියෙන්නේ? පින් කරපු නිසා. ඇයි යාට හැමදේම හම්බෙන්නේ භවෝග සම්පත්? නිකන්. පින් කරපු නිසා. ඉතින් කවුද? ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහේ හරි එහෙම අපේම පන්සලක හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් හොඳට සීලය ආරක්ෂා කරා කාටත් උදව් උපදව කරගෙන හිටියා. ඒ නිසා හොඳ ආත්මයක් හම්බුණා, මනුස්සාත්මයක් හම්බුණා. හැබැයි මතයට මුලත් පිටට ආස වෙච්ච නිසා මොකද මන්ද බුද්ධික වුණා අදට වුණත් බුලත් පිට නැත්තං ආයෙ ඉවරයි. උදේත් ඕන දවල්ටත් ඕන හවසටත් ඕන රැටත් ඕන දුංකලත් ඕන බුලත් පිට නැත්තම් මිනිස්සයා මැරලා. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් මේවට අබ්බැහි වෙන්න එපා. කවුරුවත් දන්න කියලා මම හිතනවා මේ පළාත්වල නම් වෙන්නේ නැහැ. නමුත් අනුරාධපුර පොරොන්නරුව දිස්ත්‍රික්කවල නම් හරියට බුලත් පිට අබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිය අප්‍රසන්නයි. ඒ කියන්නේ වෙන රටක එහෙම දැයයි දැක්කොත් අපේ මිනිස්සු කෙල ගහනවා නේද? ඒගොල්ලෝ හරි අක්කමැති කෙල ගහන තියෝ. අපි හතර වටේ බතික් කරනවා මිදුල්. ඉතින් ඒට වඩා ප්‍රශ්නේ තමයි වයසට ගියාම බුලත් පිට කාලා පුරුදු වෙච්ච කෙනාට බුලත් පිට නැති වෙනකොට තරහ යනවා. ඉතින් ඒගොල්ලෝ දරුවන්ට බයිනවා. ඉතින් දරුවෝ කැමති නැහැ ගෙවල් ජරා කරනවා කියලා කෙල ගහනවා කියලා. ඉතින් හරියේ ප්‍රශ්න එනවා. අන්තිම බුලත් පිට හපා ගන්න දත් නැති වෙනවා. එතකොට ඒවා කොටලා දෙන්න ඕන. ඌව කොටන්න කෙනෙක් නැහැ. කොටන්න උපකරණ නැති වෙනවා. තරහ යනවා. ඉතින් ඔය දේශය නිසාම සතර පායටත් යනවා. ඉතින් හරියේ අනවශ්‍ය ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේමයි සමහර ඒ පළාත්වල සිල් සමාදන් වෙන්න එන්නේ විතමල්ලත් තරම්. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් මොන විකාල භෝජනයක්ද නේද? හප හපයි ඉන්නවා ඉතින්. අර සතර සුසුනාවට ඇලිලා. ඉතින් ඒ වගේමයි ප්‍රතිවේක්ෂා කරන්න බෑ කවදාවත් බුලත් පිටේක මදේට ප්‍රමාදයට හේතු වෙන දෙයක්. ඉතින් ඔය ආතින් ගල්පහම අපි මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියපුවාම මද්ද්‍රව්‍ය වලට ওই බුලත් පිටටත් අයිති වෙනවා. ඉතින් ඒ වගේමයි අපි ඔය හුඟක් වයින් වර්ග අරවා මේවා මද්ද්‍රව්‍ය ගණයට තමයි ඉතින් ඒවත් වැටෙන්නේ. ඒවත් ඉතින් බොන්න එපා. පොඩි වැරද්දි හරි බයද වෙන්නේ ඒක කරන්නේ නැතුව. මේකේ ආදීනව දකින්න එතකොට කොමදාකවත් අය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ අන්තිම සිල්පද තුනේ තියෙන්නේ ආදීනව දැකලා නිදෙන්නයි ඕනේ. ආදීනව දැක්ක තැනම ඒකේ ආස්වාදයට ඇලෙන්නේ නැතු වෙනවා. පැහැදිලි නේද? ඉතින් ওই ආකාරයට අපි සීලය නිවැරදි කරගන්න ඕනේ. ඔව්. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. දැන් අපිට හින්දු ආගමෙන් ලැබිච්ච දායාද ටික මේ. ඉතින් ඔය පාංශ කූල වැඩ, ඔය මේ බුලත් පිට වැඩ, මේ පන්සිල් පද පහ වුණත් හින්දු ආගමෙන් ලැබිච්ච දායාද. ඉතින් අපිට අර පොත් ලියලා ගෙනල්ලා බාර දුන්නාලේ මේවා තමයි නියම ධර්මයේ කියලා. ඒ පොත්වල තියෙන ඒවා තමයි අපි ඔය කරන්නේ. ඉතින් ඒ පොත්වල තියෙන හින්දු ආගමේ තියෙන පන්සිල් පද පහ මිසක් බුදුරජාණන් වහන්සේ නිවැරදි කරපේවා නෙවෙයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ලෝකේ යන හැටි අපි ලෝකෙට දොස් කියන්න ඕනේ නැහැ. ලෝකේ තියෙන සිරිත්‍රිත් ඔක්කොම බාර ගන්න එපා. බුදුරජාණන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරි අපිට නිවැරදි කරා නම් යමක් ඒ නිවැරදි කරපු දේ බාර ගන්න. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එනකොට අපේ රජුරෝ මුව මරමර හිටියේ 15 දවස් නේද? ඉතින් ඒ වුණාට අපි අද මරන්න ඕනද මුව? මේ සංස්කෘතික උරුමයක් අපි මුව මරණ එක එදා කාලේ රජවරුත් 15 දවසට මුව මරමර හිටියේ කියලා යනවද? තුවක්කු පොළු කැතිමන් අරගෙන කැලේ මුව මරන්න එදාට නෑනේ. අපි ඒවා නිවැරදි කරගත්තනේ. ඉතින් ඒ වගේ තමයි අපි කොහෙන් හරි වැරදි දෙයක් අරන් තියෙනවා නම් අය සංස්කෘතිය තිබුණායි පරම්පරාවෙන් ආවයි බුදුරජාණන් වහන්සේ කිව්වයි පිටකේ තිබ්බයි නේද? එහෙම අපිට බාර ගන්න එපා කියලායි තියෙන්නේ. හොඳට හිතලා බලලා ගැලපෙන හැටියට දේශනාවට ගැලපෙන හැටියට නිවැරදි කරගන්න. කාගේවත් දොස් දකින්න එපා. මේවා කාගේවත් දොස් නෙවෙයි, අපේම දොස්. ඉතින් අපි වැරදි කරන්නේ අපේ දොසට. ඉතින් අපි නිවැරදි වෙන්න මේවා කර කරනම් නිවන් මාර්ගය සම්පූර්ණ කරන්න බෑ. බුලත් පිට කකානම් නිවන් මාර්ගය සම්පූර්ණ කරන්න බෑ. මොකද මේ විකාල භෝජනය කියන එක හරි වැදගත් දෙයක්. දැන් අපි හිතමු රෑ 12ට විතර කාට හරි ඇහැරවලා ඔබතුමියට ඇහැරවල රෑ 12ට විතර චොක්ලට් එකක් දෙනවා. ඉතින් ඔබතුමිය මොකද කරන්නේ? බැන බැන මොනවද මේ රෑ 12ට මොන චොක්ලට්ද දෙන්න බලන්න ඕන නැහැ කියලා කටේ දාගෙන අනිත් පැත්තට නිදා ගන්නවා නේද? කන්නේ නැද්ද 12ට දුන්න කියලා? කනවා. ඒ කියන්නේ අපේ දවසේ පෑ 24ම රස තෘෂ්ණාව තියෙනවා. ඉතින් මේක නැති කරන්නයි බුදුරණන් අසේ විකාල භෝජනයක් පණවන්නේ. ඉතින් විකාල භෝජනය කියන්නේ මොකද? එයා රහතන් වහන්සේලා යම් ආකාරයකින්ද ඉන්නේ, ඒ ආකාරයෙන් ඉන්න උත්සාහ කරනවා. ඉතින් බුදුරණන් අසේ දවසට කී පාරක් වළඳනවද? එකපාර. රහතන් වහන්සේලා දවසට කී පාරක් වළඳලා තියනවද? ඈ එකපාරයි නේද? ඒක භක්තිකයි. එහෙනම් ඉතින් අපිත් මොකද කරන්න ඕනේ? රහතන් වහන්සේලා අනුකරණය කරන්න ඕනේ. රහතන් වහන්සේලා හිටි හැටි ඉඳලා එකපාරක් වළඳන්න ඕනේ. ඒකේ මැජික් එක තමයි රස තෘෂ්ණාව අඩු වෙනවා පැය භාගෙට. දවසේ පැය 24 තිබිච්ච රස තෘෂ්ණාව පැය භාගෙට අඩු වෙනවා. ඒ කියන්නේ 24න් භාගෙනම් 48න් 1යි, 96න් 2යි. 2% රස තෘෂ්ණාව විතර එන්නේ 98%ක්ම නැති වෙලා යනවා. ඉතින් ලොකු හයියක්. ඉතින් එයා දන්නවා වෙන කොයි වෙලාවෙ මට කෑම හම්බුනත් මං ඒවා කන්නේ නැහැ. කන්න ආසාවක් නැහැ යාගේ. එයා කන්නේ දවසට පැය භාගයක් ඇතුළත තමයි. ඉතින් එතකොට යාගේ රස තෘෂ්ණාව අඩු වෙලා. ඉතින් ඔය මන්දිවට බුලත් පිට හපන්න ගත්තොත් මොකද වෙන්නේ? රස තෘෂ්ණාව පැය 24ට ආයෙ වැඩි වෙනවා. ඉතින් එහෙනම් කාටවත් මේ බුලත්ට කණ්ඩ ධර්මාර්ගය යන අයට බුලත්ට කණ්ඩ අයිතියක් නැහැ. කොහෙත්ම අයිතියක් නැහැ. ඒක ප්‍රතිවේක්ෂා කරන්නත් බෑ. රස තෘෂ්ණාව පැත්තෙන් තියන්නත් බෑ. ඉතින් ගොඩාක් කරදර අනිත්‍යයට කරදරයක් වෙන එකක් තමන්ගේ සෞඛ්‍යයට අහිතකර වෙන එකක්. ඉතින් ඒ හැම පැත්තෙම මෙයකින් මිදෙන්න ඕන. පැහැදිලි නේද? දිස්ත්‍යට අහුවෙන හැටි නේද? ඒක තමයි ආදීනව දකින්න. ආදීනව දැක්ක ආදීනව නොදකින තැනමයි ආස්වාදයට අහුවෙලා තියෙන්නේ. ඉතින් ආස්වාදයට අහුවෙන්නේ ආදීනව නොදකින නිසා. ඉතින් ආදීනව දකින කොට ආස්වාදයට අහුවෙන්නේ නැහැ. ආදීනව නොදකින තැන එකමයි හේතුව. ආදීනව දකින්නකෝ එයා කවදාවත් ඊට පස්සේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. නේද? නොදන්නාකම තමයි එයා ආද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. නැහැ මං එහෙම එකක් කිව්වේ නැහැ. හොඳ නරක කියන ඒවා ලෝකෙට ඇවිත් දේවල් නේ. ඔබතුමා කියන්නේ හොඳ නරක කියන ඒවා මොනවද ලෝකෙ තියෙන දෙයක් නේ. දැන් මං කියන්නේ දැන් ලෝකෙ තියෙන ඒවා හොඳ වැඩ තියෙනවා නරක වැඩ තියෙනවා නේද? ඒ ඉතින් ලෝකෙ සම්මතයක් හැටියට තියෙන වැඩ කටයුතු. ඒව නොකර ඉන්න එපා. ඒවා කරන්ඩ මම මේ කතා කරන්නේ අද නිවන් මාර්ගයට අවහිර වෙන කටයුතු ගැන. දෘෂ්ටියට වැටෙන සීලය ගැන. නිකම් පංච සීලය ගැන නෙමෙයි මං කතා කරේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එකයි විග්‍රහ කරේ. ඉතින් දෙන්න. ඔව්. ඉතින් ඒ දෘෂ්ටිගතයනි දෙන්නේ. ඉතින් ඔබතුමාට දෘෂ්ටිගතව ඉන්න ඕනද නිවන අවබෝධ කරන්න ඕනද කියලා කල්පනා කරන්න. ඉතින් මොකටද දැනුවත් කරන්නේ? නිවන ඕන නැති අයට නිවන දෙන්න බෑනේ. ඉතින් නිවන ඕන අයට බුදුරණන් හිමි දැනුවත් කරලා තියෙනවනේ. ආමුතෙන් දැනුවත් කරන්න දෙයක් නැහැ. ධර්මය හොයාගෙන යන කෙනා දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් ලෝකේ ධර්මය ඕනේ නැහැ. ලෝකෙට ධර්මය ඕන නම් ලෝකෙ ඕවා අනවශ්‍ය වැඩ කර කර ඉන්නේ නැහනේ. ඉතින් ලෝකේව කරපු දෙන් අපිට ලෝකෙ හදන්න බෑ. ලෝකෙ කරන දේක් කරගත්ත දෙන්. ඉතින් ඔබතුමා ඔකට කලබල වෙන්න පොයිට වැඩි කොයි තරම් දේවල් ලෝකෙ සිද්ධ වෙනවද? මේ ධර්මයම විකෘති වෙලා කොච්චර වැඩ වෙනවද? අපි ඒවට කලබල වෙන්න ඕනේ නැහැ. අපි නිවැරදිුණොත් හොඳටම ඇති. ඈ ලෝකෙ තින් යන විදිහකට යයි. අපිට ලෝකෙ හදන්න බෑ. අපිට තියා බුදුරජාණන් වහන්සේටවත් ලෝකෙ හදන්න බැරි වුණා ඒ කාලේ. බලන්න සාක්‍යවරු ඔක්කොම ඇවිල්ලා මරලා දැම්මනේ. ඉතින් මොනා කරන්නද? නවත්තන්න බැරුණා දෙතුන් සැරයක් බැලුවා බෑ නැහැ මරාගන්නේ. ඉතින් එක්කෙනෙක්වත් සාක්‍යවරු ඉතුරුන්නේ නැහැ නේද? බුදුරණන් වහන්සේටත් බැරි වැඩ අපි කොහොම කරන්න යන්නද? ඉතින් ඒ නිසා ඒවා කරන්න දඟලන්න එපා. මේ අපි දෘෂ්ටි වලින් මැදෙන්න අපේ සීලය හදාගන්න එච්චරයි. ඉතින් දානය ගැන අපි තව කතා කරේ නෑනේ නේද? දානය ගැන කතා කරනම් මේ මීට වැඩිය හරි පුදුම හිතෙන මේකදී දානේ වුණත් ඇත්තටම දැනගෙන ඕන කරන්න. ඉතින් නිකන් දානේ දීලා වැඩක් නෑ. ඉතින් මේක හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න දේවල් ධර්මයේ තුල කලබල වෙන්නේ නැතුව ටික ටික අපි ඒ කියන්නේ මේ ඒකනේ මං කියන්නේ මේ ජීවත් වෙන ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි හැටියටම දකින්න. අපේ ජීවිතය කියන්නේ තනිකර වැරදි දෙයක්. මේක නිවැරදිම වෙන්න ඕන. ඉතින් මේක නිවැරදි වෙච්ච තැනට තමයි රහතන් වහන්සේ කියන්නේ. ඕකයි පරිවර්තනය. ඉතින් මේ ඉන්නේ වැරද්ද තුල. එහෙනම් මේ වැරද්ද තුල එක්කෙනෙක්ද වැරද්ද කරන්නේ? ඔක්කොම වැරදි. මේ ඔක්කොම වැරදි. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මට ලෝකෙත් එක්ක වාදයක් නැහැ කියලා. මොකද වාද කරන්න දෙයක් නැත් තනිකර වැරද්ද තුල. ඉතින් මෙතනින් නිදහස් වෙන තැනමයි නිවැරදි කියන්නේ. ඉතින් එතෙන් දෙන්න. ආ මේවට කලබල වෙන්න, කම්පා වෙන්න, ගැටෙන්න ඒවා එපා. අපි නිවැරදි වෙන්න. එතකොට අපිට ඒ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක ලෝකෙට අයිති නෑ. එතකොට අපි ලෝකෙන් එතර වෙලා ලෝකෙ තුල ඉඳගෙන ওই ටික කරන්න බෑ. ඔබතුමා ආද ගිහිල්ලා කිව්වොත් එහෙම දැහත් යන්න එපා කියලා හැම කිව්ව මොකಾದ කිව්වේ කියලා හයි නේද? ආ එන්න දෙන්න එපා මේ පළාතේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන. ඒ නිසා ඒවට කලබල වෙන්න එපා. දැහත් පූජා කරන්න ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔබතුමා ඒ වෙලාවට හිත හදාගන්න කරන්න දෙයක් නෑ. අර වැද්දාගේ නෝනා වැද්දාට ආයුතුමිතිය දෙන්නේ එහෙමද? දෙන්නේ මේ ගිහිල්ලා සත්තු මරාගෙන වරෙන් කියලා නෙවෙයිනේ. මගේ ස්වාමිපුරුෂයාට මගෙන් එන්න ඕනේ තුකන් හිටු වේවා. මම හැබැයි මෛත්‍රී සහගත වෙන්නේ අනේ කිසිම සත්ත්වෙක් මේ පදවෙන්සා නොවිඳේවා කියලා ප්‍රාර්ථනයක් තුල තමයි ආයේ මිටිය දෙන්නේ. තියාට අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාටත් පුළුවන් අර වැද්දාගේ නෝනා විදිහට ආයුධ මිටි පරිහරණය කරන්න දෙන්න ඕන කෙනෙකුට. ඒක හානිය නෑ. බුලත් තට්ටු ගිහිල්ලා දෙන්න ස්වාමීන් වහන්සේට වැඳලා කියන්න. වඩින්න කියලා. ඒක හානියක් නෑ. නමුත් ඔබතුමා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන කරන්න සම්මාදිට්ඨිය තුල ඉඳගෙන කරන කෙනාට වාසියක් තියෙනවා. මොකද ඔබතුමා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන නම් ඒක කරන්නේ සම්මාදිට්ඨිය තුල නොඉඳ ඒක නොකරන කෙනාට වඩා ඔබතුමා වටිනවා. ඒ කියන්නේ වැරද්දක් වැරද්දක් හැටියට දැනගෙන කරන එක වැරද්දක් වැරද්දක් හැටියට නොදැන වැරද්ද නොකර ඉන්නවට වඩා වටිනවා. ඉතින් ඒ නිසා ඔබතුමා දැන් ලොකු තැනක ඉන්නේ මොකද සම්මාදිට්ඨියට ඇවිල්ලා. ඉතින් මේකම තමයි ඉස්සරහට උපකාර වෙන්නේ ඉස්සරහට යන්න. ඒකයි මම කියන්නේ කොහේ හරි නිවැරදි වෙන්න කියලා. කවුරත් හදන්න යන්න එපා. Taman නිවැරදි වෙන්න. පැහැදිලිද?
අවුරුදු ලැබුණ දවසේ ඉඳන්ම වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? පරිදි
නොදැනීම. ඉතින් ඔබතුමාච්චර ලොකුවට ඉඳන් අමාණ්ඩ ආලෝක මේ කවුද මේ අහිංසක 1000ක් මරලා බුදුරණන්සෙත් මරන්න පණලා අමුවත් මරන්න පණලා ඉතින් ඒක ප්‍රශ්නයක් වුණාද යාට? සරියොත් මහරහතන් වහන්සේගේ පූර්වාත්ම භාවයේ අර දරුවා මැරුවා කියලා ප්‍රශ්නයක් වුණාද? එයාට අග්‍රශ්‍රාවකෙන් වහන්සේ වෙන්න පුළුවන් වුණා නේද? හැබැයි ඉතින් වෙන්න තියෙන විපාක විඳි කරපුවට ඒව වළක්වන්න බෑ. චේතනාව පහල කරලා කර්මයක් කරලා තියෙනවා නම් බුදුරණන්සේ දේශනා කරනවා විපාක නොදී අහෝසීමක් ගැන කියන්නේ නැහැ කියලා. ඉතින් එන ඒවා විඳින්න වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි විඳින්නේ අපි මේ සංසාරය තුළ හිටියොත් මෙතන නිදහස් වෙන්න. එතකොට විඳින්න වෙන්නේ නැහැ. ඈ ඒ ටික කරගන්න උත්සාහ කරන්න. දැන් සීලය ගැන අපි කතා කරා නේද? දැන් විනාඩි කීපයක් තියෙනවා. ඈ දැන් ඉගෙන මගෙන්ම තමයි මේ වැරද්ද වෙන්නේ නේද?
ස්වාමීන් වහන්සේ කියනට අදාළ
දැන් සමහරට අපි කියමු මෙහෙම එක්කනේ එයා බොන්නේ නැහැ. ඉතින් එයාගෙන් අහනවා ඇයි බොන්නේ? අපෝ මම බොන්නේ නැහැ ජරාව කියනවා. ඇයි බොන්නේ නැත්තේ? මම මට ඕනේ නැව. මට නැහැ. එයා බොන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා බොනවා. කමක් නැහැ ඉතින් ඔන්න ටිකක් බොමු. හැබැයි එයා හිතනවා අපෝ මේකනම් මදේට ප්‍රමාදයට හේතු වෙන වැඩක්මයි. බිව්වොත් නම් සතර පායටමයි යන්නේ. මේක නම් ඕනෙම නැති දෙයක්. අනේ මට මේක නිදහස්සෙන්න තියෙනවා නම් කියලා දැනගෙන බොන අය. කොයි එක්කෙනාද හොඳ? නොදැන නොබන කෙනාද? දැන බොන කෙනාද හොඳ? ඔව් මෙයා සම්මාදිට්ඨිය තුල ඉන්නේ. නොදැන නොබන කෙනා මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නේ. ඉතින් එයා ඔව් ඒකයි. ඒකත් වටිනවා. ඇත්තටම කුසලේ දැන් මෙතුමිය අහ ප්‍රශ්නටත් උත්තරයක් හැටියට බුදුරණන්සේ අහනවා මම සාරිපුත්යන් වහන්සේට දෙන දාණයද සාරිපුත්යන් වහන්සේ භාගතුන් වහන්සේට දෙන දාණයද වටින්නේ කියලා. කෝකද වටින්නේ? ඔව් ඒක තමයි වටින්නේ. මොකද යානේ සංසදන්නවා. දැනගෙන දෙන දිනේ තමයි වැඩේ වටින්නේ. ඉතින් ඒක තමයි මේ ධර්මයත් දැනගන්න ඕනේ. මේ නිවැරදි වෙන තනමයි මේ නිවෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැනගන්නවා කියන්නේ නිවැරදි ඉති මොකද්ද දැනගන්න ඕන? ඇත්ත ඇති හැටියෙමයි දැනගන්න ඕනේ. ඒකමයි කරන්න ඕනේ. මේ ජීවිතේ නිවැරදි කිරීමමයි කරන්න තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ අපිට තේරෙන්නේ නැති මහා ප්‍රාණ අකුරු ටිකක් පොහෙන් හරි ගෙනල්ලා පාඩම් කරගෙන ගැට ගහගෙන කියව කියව ඉන්න එකක් නෙවෙයි. හැමෝම කියන්නේ අනේ අපිට මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ මොකටද? මතක හිටින්න නැත්තම් කොච්චර හොඳද? ඉතින් කරපු අකුසල් කුසල් දෙකම අමතක වෙලා නම් ආයේ හානියක් නැහැ නේ නේද? මතකේ තියෙන්න ඕනේ. එහෙමනම් චුල්ලපන්තක හාමුදුරන් අර ඉර්ධි මවන්නන් අතරින් අග්‍රස්ථානයට එන්න බෑ. ගාථා දෙපදයක්වත් මතක නැති කෙනානේ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටික වෙන්නේ කියන්නේ ආවට ගියාට වැඩ කරන්න එපා. ඔහේ කරන්නම් වාලේ කරන්න එපා. කියව කියව යන්න එපා. ඒ කියන්නේ ආරක කොහොමද මේ කොහොමද? ඒක එහෙමයි මේක එහෙමයි. ඒක නෙවෙයි කරන්න ඕනේ. චූටි දෙයක් දැනගන්න. තමන්ගේ ජීවිතය තුලින් ඒක දාලා දකින්න. ඒක වෙන්නේ මෙහෙම, මෙතන වෙන්නේ මෙහෙම වැඩ. මෙතන වෙන්නේ මෙහෙම වැඩ. ඉතින් බලබලා ඉන්න. ඉන්නකොට මොකද වෙන්නේ? මේ අද පළවෙනි දවසට මේ වැඩේ පටන් ගත්ත නෙවෙයි. මේ සංසාරේ අපි විදර්ශනා වඩල් දැන් බාන්න බාහිය මහරහතන් වහන්සේ අරන් නැව පෙරිලිලා යන්තම් ලෑලි ටිකක් අල්ලගෙන ඇවිල්ලා නේද? ඇඳුමක්වත් නැතුව අර ගස්වල පොතු කකා ගෙඩි කකා පොතාර පොතු ටිකකින් ඇඳුම් ඇඳගෙන ඔය ඉන්න කාලේ කවුද හිතන්නේ මේ බාහිය මහරහතන් වහන්සේ කියන්නේ මේ බාහිය කියන්නේ මේ මෙහෙම මේ ජීවිත පරිත්‍යාගයෙන් විදර්ශනා වඩපු කෙනෙක් කියලා කවුද හිතන්නේ? ඒ කියන්නේ යාට සම්පූර්ණ ධර්මයම හම්බෙච්ච වෙලාවකදී ධර්මය හම්බුනේ නැත්තම් දෙන්නෙක් මාර්ගඵල ලබන්නේ නැහැ එක්කෙනෙක් රහත් වුණා එක්කෙනෙක් අනාගාමී වුණා නේද? ඉතින් මෙයාට මොකද වුනේ? මෙයාට අනාගාමෙන්ඩත් බැරුණා රහත් වෙන්නත් බැරුණා හැබැයි යා මැරුණා. හැබැයි යා ගිහිල්ලා දිවිලෝක බ්‍රහ්මලෝක ඉපදුනා. ඉතින් දැන් මෙතන ඇවිල්ලා ඉපදිලා ඉන්නකොට කාටද කියන්න පුළුවන් එයාට ධර්මයේ අවබෝධයක් තියෙනවා කියලා නේද? ඉතින් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අර චූටි කෙටි සූත්‍රයක් දේශනා කරනවා. බලන්න අපිට එහෙම දිත්තේ දිත්ත මත්තම් මුතේ මුත මත්තම් සුතේ සුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් එවම් පිසික්කෙත බම්බාහි කියන මොකදනේ? මෙන්න රාතන් වහන්සේ කෙනෙක් කියලා. අර මොකක්වත් නැහැ දැන්. නේද? සීල සමාධි ප්‍රඥා එකක්වත් නැහැ. මොකද හේතුව? ඒ ඔක්කොම සම්පූර්ණයෙන් වඩලා තියෙන. අපිට කියන්න පුළුවන් ද කාට හරි අපි වකරලා නැහැ කියලා? ඔය ටික ඔක්කොම සම්පූර්ණ කරපු තැනයි මිනිස්සෙක් වෙලා සම්මා දිට්ඨිය කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා බෞද්ධ පෞලක වෙලා ධර්මයේ තියෙන තැනක උපදිලා ධර්මයේ කනට ඇහෙන තැනක චතුරාර්ය සත්‍ය කනට ඇහෙන තැනක ඉඳලා මේ ඔක්කොම ෂණ සම්පatti සම්පූර්ණ රහකනාසි දේව ශරීර මනස හොඳට තිබිලා අනිත් ඒවත් ආර්ථික අපහසුකම් නැතු මේ සම්පූර්ණ වෙලා උපදිලා ඉන්නේ ඇයි හේතුව? අපි සත් පරිපූර්ණයි. අපේ කරන්න දෙයක් නැහැ. දැන් ඔක්කොම වැඩ ටික වෙලා දැන් තියෙන්නේ කොහෙන් හරි මේ බිත්තරේ කටුව පුපුරගන්න අයින්ද දන්න කෙනෙක් නැ බුදුරණන් හිටියනම් මොකද වෙන්නේ? ඔව් මේ ඔක්කොම එහෙන රයි අපේ රයි මහත්තයාට හෙට ඊළඟ සතියේ පන්තියට කවුරුත් නැහැ. ඔක්කොම රහතන් වහන්සේලා. ඈ ආයෙ මෙහෙ එන එකක් නැහැ. ඉතින් යාට ආයෙ ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඉතින් පන්තිය වහන්න වෙනවා මෙහෙක. රයි මහත්තයා නම් කැමති වෙන්නේ නේද? ඉතින් ඒ වගේ තමයි මේක. ඒ කියන්නේ බුදුරණන් හිසේගේ නැතික මේ අපේ අඩුකම නෙවෙයි. අපිට මේක හරියට කියලා දෙන්න කෙනෙක් නැති එක වැටහෙන්නේ නැති එක. ඉතින් චුට්ටක් මේක වැටහුනොත් එයා අය කාගෙන යනවා මේක ඉන්නේ. එයාට ඉස්සරහට මේකේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවුරුවත් හිතන් දෙපා තමන් ගැන අවතක්සේරුවක් දෙන්න එපානේ අපිට බෑ කියලා. බැරිකම නෙවෙයි මේ. අපි ඕන වැඩේ තාම කරන්න පටන් ගත්තේ නැතිකම. ඉතින් මේ චතුරාර්ය සත්‍යයට අනුව ජීවිතේ පවත්තන්න වෙන දේවල් නෙමෙයි ජීවිතේ පවත්තන්න. ඇහෙන් රූප දකින්නකොට කනෙන් ශබ්ද අහනකොට නහයෙන් ගඳ සුවඳෙන් දිවෙන් රස විඳිනකොට කයෙන් පහස වෙනකොට හිතට ධම්ම වෙනකොට කල්පනා වෙනකොට වචන පිටකරන ලෑස් වෙනකොට නේද කයින් ක්‍රියාවක් කරන්න යනකොට ජීවත් වෙන්න දෙන ප්‍රයෝග තුල චුට්ටක් ඔක දාලා බලන්නකෝ. ඇත්තට මේක මොහොමද යන්නේද? මෙහෙම එකක් නේද? මෙහෙම එකක් නේද? ඉතින් ඒ ඇත්ත දකින්නකෝ. ඒ ඇති හොඳටම ෂණයක් අනිත්‍ය වැඩුවත් බුදුරණන්සේ කියනවා මේ ලෝකේ තියෙන පින්කම් වලින් ඉහළම පින්කම කියලා. කොහෙද තියන්නේ ඒක? වේලාම සූත්‍රේ නේද? වේලාම සූත්‍රේ තියෙනවා ෂණයක් අනිත්‍ය වැඩ අතුරු සැනක් අනිත්‍ය වැඩුවත් ඒක මේ ලෝකේ තියෙන ඉහළම පින්කම. ඉතින් අතුරු සැනක් හරි අනිත්‍ය වැඩන්නකෝ. එතකොට ඒක ලොකු වැඩක් කරා පිනක් වෙලා අනිත් පැත්තටම අපිට විපාක හම්බෙයි. ඉතින් එච්චර අමාරු දේවල් නෙවෙයි. ජීවිතය තුලයි වැටෙන්න ඕනේ. පොතේ නෙමෙයි. ඈ මේක තමයි දුක කියලා ජීවිතය තුල දුක වැටෙන්න ඕනේ. ඉතින් ඔබතුමිට එහෙම වැටෙනවා. දැන් මේක දුකයි කියලා ඔබතුමිට වැටෙනවද? දැන් කෝපයක් කියලානේ වැටහෙන්නේ. එහෙම බෑ. මේක වැටහෙන්නේ දුක කියලා. ඉතින් වැටහෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? ආ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් බලන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය එළිය තියෙන කෝපයක්වත් මෙහෙ ඇහැක්වත් තියෙනව නෙවෙයි මං විඥාණයනේ දැනගත්තේ. විඥාණය මොනවද දැනගන්නේ? රූප වේදනා සංඥා සංකාර ටිකක් දැනගන්නේ. එහෙනම් රූප කියන්නේ මොනවද? ඇහැයි ඇහැට පේන රූපේ. එහෙනම් ඇහැයි ඇහැට පේන රූපේ ස්පර්ශෝනේ එළිය නෙවෙයි කොහෙද? හිතේ. එහෙනම් මේ දෙක හිතේ තියෙන දෙයක්. හැබැයි පේන්නේ එළිය වගේ. මෙහෙ සිද්ධ වුණාට පේන්නේ එළිය වගේ. එහෙනම් එළිය එහෙම කෝපයක්වත් මෙතන හැක්වත් නැහැ. මේ තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි. ඇත්ත දැක්කොත් ඔබතුමිය මේ කෝපෙට ඇලෙනවද, ගැටෙනවද, මුලා වෙනවද? අවබෝධයෙන් කලකිරෙදකට. ඒ කියන්නේ එයා දන්නවා මේක තමයි ස්වභාවය. ඉතින් එහෙනම් මේ අනිත්‍ය දෙයක්. අර එළිය කෝපයක් වුණාට එතන එහෙම කෝපයක්වත් මෙහෙ හැක්වත් නැහැ. ඒක දැනගන්න මම කියලා කෙනෙක්වත් නැහැ. ඔන්න එතකොට ඔබතුමියට මොකද වෙන්නේ? ඒක අනිත්‍යයි කියලා වැටහෙනවා. ඒ කියන්නේ මේ තියෙන දෙයක් නෙවෙයි නැති දෙයකෝ යොහම කරලා පෙන්වන්නේ. ඔය අනිත්‍ය වැට හටගත්තේයි කියලා බලන්න. අර සත්තු හය දෙනා වගේ අපි උදේ කතා කරා මගේ තණ්හාව ප්‍රබල වෙලා. ඉතින් ඒ වෙලාවේ තණ්හා ප්‍රබල වෙච්ච නිසා තමයි ඔය ඇහැයි රූපේ හදාගත්තේ මං. දැන් ඔබතුමිය භාවනාවක් කර කර ඉන්නවා. විදර්ශනා සමතය. සමතේ වැඩලා වැඩිලා දැන් සමතේ වැඩිලා. දැන් ඔබතුමිය රූප පේනවද? ශබ්ද ඇහෙනවද? ගඳ සුවඳ දැනෙනවද? නැහැ. ඇයි හේතුව? කාමච්ඡන්දේ නැහැ. රූප බලන ආසාව, සද්ධාහන ආසාව ඒ වෙලාවේ නැහැ. ඒ වෙලාවේ නැති නිසා ආයතන හදාගන්නේ නැහැ. එහෙනම් ඇයි මේ ආයතන අපි හදාගන්නේ? ආසන්න නිසා, තණ්හා නිසා. තණ්හාව නිසා යර සතා ප්‍රබල වුනේ. එහෙනම් මගේ මේ ඇහත් තියෙනවට නෙවෙයි, මගේ තණ්හාව ප්‍රබල වෙච්ච නිසා ඇහ හදාගත්තේ. ඉතින් මේවා කොහෙන්ද රූප හදාගන්නේ? මේ ධාතු ස්වභාව, ඒ කියන්නේ හිතේ ස්වභාව ටිකකින් තමයි මේක හදලා තියෙන්නේ. ඇතුලේ වැඩක් මේක. එළිය තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් හිතෙන්ම හදලා කර්මානුරූප විපාක විඳින්න හදපු මට්ටමක් කියලා. එහෙනම් මේක තමයි දුක. ඒ දුක හටගත්තේ තණ්හාවෙන් කියලා තේරුම් ගන්න. ඉතින් ඕක ඇත්ත කතාව දැනගන්නකොට ඔබතුමීට තේරෙනවා. එහෙනම් මේ තණ්හාව තියෙන නිසායි මට මේ දුක හටගෙන තියෙන්නේ. මේ පංචපාදනස්කන්ධ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙනම් එළියේ හැම කෝපයක්වත් මෙතන හැක්වත් ඒක දැනගන්න මමවත් කියලා කෙනෙක් නැහැ කියලා දකිනකොට ඔබතුමී මේකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභය නැහැ, දේශය නැහැ, මෝහය නැහැ. එතනම නිවිලා. ඔකට කියනවා නිවන කියලා. ඉතින් ඒ නිවුනේ කොහොමද? මේ සම්මාදිට්ඨිය තුළ හිටපු නිසා කියලා වැටහෙනවා. එතකොට ඔබතුමී ද්‍යාකාරයෙන් තේරුම් ගන්නවා මේක හටගන්නේ මෙහෙමයි. කොහොමද? තණ්හාව තියෙන නිසායි මේ දුක හටගන්නේ. මේ කෝපයක් කියලා පේන්නේ තණ්හාව තියෙන නිසායි. හැබැයි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒක නිරුද්ධ වෙනවා කියලා එතනම උද්‍යත්ත ගාමිනිය ප්‍රඥා වෙනවා. ඕකෙන්ම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඉතින් සරි සුන්දර තැනක් ඕක. ඔය විදිහට කෝපේ විතරක් නෙවෙයි මුළු ජීවිතේම ඔය විදිහට දාගෙන බලන්න. ටික කාලයක් යනකොට ඔබතුමියට හේ හාමුදුරුවෝ නෙවෙයි බුදුහාමුදුරනේ කවුරු කිව්වත් මෙතන තියෙන්නේ මෙහෙම එකක්. ආයෝක කවුරක් කියන්න දෙයක් නැහැ. ඇත්තට මේ ඇතුලේ වැඩක්මනේ තියෙන්නේ කියලා තමන්ඳම තේරෙයි. අන්න එදාට අර පුස් බයිසිකලේ නවත්තලා මෝටර් සයිකලේ ගත්තා වගේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙලා. එදාට මොකද කරන්නේ? තව ටිකක් අල්ල ඔය ටික බල බල ඉන්න. ආය බලන්න දෙයක් නැහැ. ආයාසයෙන් බලන්න දෙයක් නැහැ. අර ඇලිය දෙයක් දකිනකොටම, අර හෝන් එක ඇහෙනකොටම තේරෙනවා එළිය වැඩක් නෙවෙයි ඇතුළේම වැඩක් කියලා තේරෙනවා. එතකොට ආය එයා දන්නවා මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි තියෙන්නේ කියන වැටහීම දෙන. ඉතින් ඒනට එයා දන්නා ලෝකෙට ඔහොම තමයි පේන්නේ. හැබැයි ලෝකෙට කොහොම එකක් වුණා නම් මේකේ ඇත්ත තත්ත්වය මේක. ඉතින් මේක තමයි දුක. ඒ දුක තියෙන්නේ තණ්හාව නිසා. හැබැයි ඇත්ත ඇති හැටි දකින්න ඔඩක නිරුද්ධ වෙන කියන අවබෝධය එයාට තියෙන්නේ. ආ බලන්නේ නැහැ දැන්. එයාට ඒ අවබෝධයම තියෙනවා. හරියට අර ගින්දරට පුච්ච ගන්න නැතු ඉන්න වගේ අර දරුවා දැන්. එයාට අර පුංචි කාලේ කෝටුවෙන් බය කරලා. ඉතින් ඒ වගේ කාලේ දකින්න මේ වඩන කාලේ ශේක පුජ්‍යලයා. අර කෝටුවෙන් බය ගහපුතේ අල්ලන්න එපා ගින්දර. ඉතින් එයා ටිකක් කල් ගිහිල්ලා මොකද කරන්නේ? එයාට අවබෝධයක් අහෝ අම්මයි කෝටුවට බය වෙලා දැන් ගින්දර අල්ලන්නේ නැත්තේ. දැන් ඒගොල්ලෝ දන්නවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපේ අවබෝධය තෙන්න හදාගන්න. ඒ කියන්නේ මේ ජීවිතේ නිවැරදි කරගන්න. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පොතක තියෙන එකක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ ගොඩ තියෙන දේවල් වලින් තමයි පහුර හදාගන්නේ. මොනවද මේ ගොඩ තියෙන්නේ? උණගස්, ලනු නේද, කොළ, මේ ගොඩ තියෙන දේවල්. ඒ වගේන් තමයි පහුර හදාගෙන ගගෙන් උඩ වෙන්නේ. ඒ කියන්නේ මේ ගොඩ තියෙන දේවල් කියන්නේ මේ ජීවිතය තුළ අපි ලබන අත්දැකීම්. ඉතින් එහෙනම් කාටවත් අනේ මේච්චර වැඩ රාජකාරිය තියෙද්දි මේවා තියෙද්දි අපිට පුළුවන් දෝක කරන්න බෑ. එහෙම හිතන්න එපා. ඒව තුළමයි මේක දකින්න තියෙන්නේ. මේ ගොඩ තියෙන දේවල් වලින්මයි පහුර හදන්නේ. ඈ ඒ විදිහට දකින්න. ඉතින් මේක අඩුම වශයෙන් මේක ඇත්තක්මයි කියලා හරි අවබෝධ කරන්ඩ එදාට අපි මේ සතර අපායේ නිදහස් ආත්ම භව හතක් ඇතුළත මේ නිවන අවබෝධ කරමු. අපිට තව පැය භාගයක් විතර තියෙනවා. මොකද අපි කරන්නේ? ඔව්, ඒ කියන්නේත් ඔය අපි දැන් ඔය කතා කරේ දිට්ඨිඤ්ඤප්පගම්ම සීල වගේනේ. ඒ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ මේ ආර්ය කියන්නේ සුද්ධ නේද? එතකොට මේ සුද්ධ භූමියට යන්නේ, කියන්නේ රහතන් වහන්සේලා පරිහරණය කරපු සීලයක් තිය පරිහරණය කරන සීලයක් තියෙනවා. ඉතින් ඒ ආර්යකාන්ත සීලය කියන්නේ දැන් අපි අතන සත්තු නොමරා ඉන්නේයි. මුලින්ම අපි සත්තු නොමරා ඉන්නේ හොඳ නෑ සත්තු මරන්න පව් නේද? කර්ම කර්මඵල විපාක විශ්වාස කරලා සත්තු මරුවේ නැත්තේ. ඊළඟට අපි සම්මාදිට්ඨියට ඇවිල්ලා මොකද අපි කරේ? හේතුවක් නිසායි සත්තු මරන්නේ. හේතුව නිරුද්ධ වෙනකොට සත්තු මරීම නැති වෙනවා. දේශය ඇතිකල්ලි ප්‍රාණඝාතය සිදුවේ, දේශය නැතිකල්ලි ප්‍රාණඝාතය සිදු නොවේ. මේ ඇතිකල්ලි මේ වේ, මේ නැතිකල්ලි මේ නෙවේ. මේ උපදී මේ නුරුද්ද මේ. ඒ මේකට අනුව බැලුවා. පටිසම්පන්නතාවය බැලුවා. ඊළඟට දැන් එයාට තව තැනක් තියෙනවා යන්න ඉස්සරහට. එයා දන්නවා ඔය සීලේ කඩ වෙන්නේ මොකද? එක්ක ලෝභය නිසා, එක්ක දේශය නිසා, එක්ක මෝහය නිසා. ඉතින් අපිට ලෝභයයි දේශයයි හැදෙන්නේ ඇයි කියලා අපි හොයන්න ඕනේ. ලෝභයයි දේශයයි දෙක හැදෙන්නේ මෝහය නිසා. මෝහය නැත්තම් ලෝභය දේශය දෙක හැදෙන්නේ නැහැ. ඉතින් මෝහය නැති කරන්න ඕනේ. ඉතින් මෝහය කියලා කියන්නේ නොදන්නක. මොනවද නොදන්නේ? ඇත්ත ඇති හැටියෙන් දන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ. ඉතින් ඇත්ත ඇති හැටියෙන් දැනගන්න දැනගෙන ඒ සිහිය ඒකට කියනවා මොකද්ද? ඒ සිහිය හිතේ දාගන්න. හිතේ දාගන්න කියන්නේ මොකද්ද ඒකට කියන්නේ? ඒ සිහිය නිරන්තරයෙන් හිතේකට කියනවා අරිය චිත්තස්ය යෝනිසෝ මනසිකාරය සතිපට්ඨාන විදර්ශන ඕන නමක් කියන්න පුළුවන්. නිරන්තර ඒ සිහිය තුල ඉන්න. එතකොට මොකද වෙන්නේ? අපේ අර සීලය ඉබේම සංවර වෙනවා. ඒ රහතන් වහන්සේගේ සීලය කියන්නේ ඒකයි. ඉතින් ඒකටත් පුරුදු වෙන්න ඕනේ. රහතන් වහන්සේ කොයි ආකාරයෙන්ද ඉන්නේ? ඒ ආකාරයෙන් ඉන්නනම් නිරන්තර චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පවත්තන්න ඕනේ. ඒ කියන්නේ අර අතනදි තියෙන්නේ අර සත් අපි උදේ කියපු කතාවේ කැලේට ගිය කෙනා කටු ඇනනකොට අර සංවරයයි අසංවරයයි දැනගන්න ඕනේ. ඒ වගේමයි අර ස්වාමීන් වහන්සේ ගමට ගිහාමත් සංවරය අසංවරය දැනගන්න ඕනේ. එතන සීලය කියලා කියන්නේ කායගත සතිය. ඉතින් අන්න ඒ කායගත සතිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පවත්වනවා රූප කෙරෙහි. ඒ එතන විවරයක් නැහැ. ඒක සූත්‍රයක් විතරයි. ඔබතුමියට වේදනාවක් කොහේ හරි තියෙනවා නම් ඔయిత වෙනස් කතාවක් තියෙනවා. ඔබතුමිය ඒ සියලුම වේදනාවල් වේදනානුපස්සනාව තුල අපි බලනවා. ඒ කියන්නේ ඒක වෙන කතාවක්. අරක රූපය පිරිසින් දකින්න එක මේක වේදනාව පිරිසින් දකින්න එක. ඉතින් එතකොට අර වේදනාව කොහෙන් කැඩුවත් එකයි. දැන් අර කියන්නේ අපේ වලලු තියෙනවානේ ලොකු වලලු. මොනවාද යට කියන්නේ? අර බෝලයක් දාලා තියෙන වලලු. අගස්ති වලලුද? අර මැණික් ගල වගේ එකක් තියෙන්නේ දාලා. ඉතින් ඒ වගේ ගල් පහක් අල්ලලා තියෙන වලල්ලක් දාන්නකෝ. ගල් පහක් අල්ලපු ලොකු වලල්ලක් තියෙනවා. ඉතින් ඔය වලල්ල කඩන්න ඕනේ. ඉතින් ඔක කොතනින්ද කඩන්න ඕනේ? කොහෙන් කැඩුවත් කැඩෙනවා. ඉතින් ඕනනම් මෙතනින් කඩන්න පුළුවන්, එහෙම නැත්නම් ඊළඟ තැනින් කඩන්න පුළුවන්, එහෙම නැත්නම් ඊළඟ තැනින් කඩන්න පුළුවන්. කොහෙන් කැඩුවත් කැඩෙන්නේ වලල්ල. ඉතින් ඒ වගේ තමයි මේ වටයක් නම් තියෙන්නේ. මේ නාම රූප විඥාන වටයක් නම් පංචපාදනස්කන්ධය කියන්නේ. මේක රූප ළඟෙන් බැලුවොත් එතනින් කැඩෙනවා. වේදනාව ළඟෙන් බැලුවොත් එතනින් කැඩෙනවා. ඊට පස්සේ සංස්කාර ළඟෙන් බැලුවොත් එතනින් කැඩෙනවා. විඥාන ළඟෙන් බැලුවොත් ඔය හතර පොළේම කඩන්න පුළුවන්. ඉතින් ඔය හතරට තමයි අපි කියන්නේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඉතින් කොහෙන් කැඩුවත් අර එකකට තියෙන උපාදානේ නැති වෙච්ච ගමන් පහටම තියෙන උපාදානේ නැති වෙලා යනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් අපි මේ අද කතා කරේ කායගත අනුසතිය, කය පැත්තෙන් තිය රූපේ පැත්තෙන් තියෙන එක. ඒ වගේම අපිට ওই වේදනාවට තියෙන උපාදානේ නැති කරන්න පුළුවන්. වේදනාවට උපාදාන නැති කරනොත් වේදනා සංඥා දෙකටම උපාදානේ නැති වෙලා යනවා. ඒ වගේම සංස්කාරවලට තියෙන උපාදාන නැති කරගන්න පුළුවන් චිත්තානුපස්සනාව වැඩිමෙන්. විඥාණයට තියෙන උපාදානය පුළුවන් ධම්මානුපස්සනාව වැඩිමෙන්. ඒව වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඉතින් කොහෙන් කරත් එකම දේ. පැහැදිලිද ඔබට? ගොඩක් ලොකුවට හිතන්නත් එපාව. කොහොම සුන්දර දේවල් අපේ ජීවිතය තුළ කර මේ ධර්මය කියන්නේ මහා ලොකු ගැඹුරු දෙයක් නෙමෙයි. ජීවිතය අවබෝධ කරන එක, ජීවිතේ නිවැරදි කරන එක. ඔය නම් විතරයි පාලි නම් ටිකක් ඔය අපිට තේරුම් මදි එකයි. ඔය ධර්මයේ ඉස්සර තිබුණ සිංහල භාෂාවෙන් අපේ ගම්වල ගොවි තැන් කරපු අය, හේන් ගොවි තැන් කරපු දූ දරුවෝ, තරුණ පිරිස් ගොඩේරිය දහස් ගණනින් ඉස්සර රහත් වෙලා තිනවා. එක ගමේ 10000යි 12000යි. ඒ කියන්නේ ගම් පිටින්ම රහතන් වහන්සේලා ගම් පිටින්ම පාළු වෙලා කැලෑව ඇහිලා තියලා මෑත කාලේ තමයි ආපහු ඔව ජනාවාස කරගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ කාලේ ගොඩ රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. මොකද හේතුව මේ ධර්මයේ සිංහලෙන් තිබුණේ. බරක් නැහැ කාටවත්, තේරෙනවා හොඳට. දැන් අපිටත් මේ බය වෙලා තියෙන්නේ පාළි නිසානේ, දන්නේ නැහැ කියලා නේද? එහෙම බය වෙන්න දෙයක් නැහැ. මේ ඇත්තම ඇත්ත ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක ඉගෙන ගන්න ලේසි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා, ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානයි, ධර්මයේ තියෙනවා. චුට්ටක් ඉතින් ඒක හොයන්න හොයලා චුට්ටක් ඉගෙන ගන්න, ඉගෙනගෙන ඒ ටික අද දවසේ දකින්න. හොඳට දැකලා ඉවරෙච්චාම හිතේ තව ටිකක් ඉගෙන ගන්නවා. ඒ ටික දැනලා එහෙම එහෙම කරගෙන යන්න. මේක ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. එක සූත්‍රයක් හරියට ඉගෙන ගත්තොත්, එකම එක සූත්‍රයක් හොඳටම ඇති නිවන අවබෝධ කරන්න. එකම එක සූත්‍රයක් ඉගෙනගෙන බලන්නකෝ. ඉතින් එතන හොඳටම ඇති. එකක් ඉගෙන ගත්තොත් එකක චතුරාර්ය සත්‍ය තේරෙනොත් දිගටම චතුරාර්ය සත්‍ය තේරෙයි. ඉතින් මේක දැක්කම දුක තේරෙන්න ඕන. මේ දුක හටගන්නේ තණ්හාවෙන් කියලා තේරෙන්න ඕන. ඇත්ත ඇති හැටියෙන් දකින්නට නිරුද්ධ වෙනවා කියලා තේරෙන්න ඕන. නිරුද්ධ වෙන සම්මා ඒ හතරම එක මොහොතේ තේරෙන්නත් ඕන. ඉතින් ඒකට තමයි පුරුදු වෙන්නේ මේ. ටිකක් කල් කර කර යනකොට ඔකේ බේම තේරෙනවා. ඔච්චරයි තියෙන්නේ. අපිට අද මෛත්‍රිය ගැන කිව්වට උදේ කරා කියලා මදි එකට වෙලා නේද? ඒක ගොඩක් දිග කතාවක්. මොකද අපි මෛත්‍රී කරන හැටි ටිකක් නිවැරදි කරගන්න තේවල් තියෙනවා. ඉතින් ඒ නිවැරදි කරන එක තමයි මෛත්‍රිය වැඩෙන්න ඕනේ. ඉතින් ඒකට අපි මහත්ය අපි මේ රවි මහත්යෙන් පස්සේ දවසක එතුමාට කියලා දෙන්න කියන්න කොයි ටික වෙන මොනවා හරි තව තියෙනවා නම් කෙටියෙන් දැන් අපිට කියලාද ඉවර වෙනවා කියන්නේ කහම අටනේ තව විනාඩි 25ක් විතර තියෙනවා ස්වාමීන් වහන්සේ
තමයි අපේ මේ ධර්මයේ සඳහන් කරන පෘථග්ජන කියන වචනයක් තියෙනවා ඒකට එකතු වෙනවා ඊට පස්සේ අශුද්ධවත් පෘථග්ජන
කියන
ඊට පස්සේ ඒකට එකතු වෙනවා සුද්ධවත් පෘථග්ජන කියන දැන් ඔය තුනේ පොඩි වෙනසක් දෙන අපිට සාමාන්‍ය
මං නම් ඒක අහලා නැහැ මං අහලා තියෙන්නේ අශ්‍රතවත් පෘථග්ජනය ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයයි දෙන්නෙක් දෙන්නයි අහලා තියෙන්නේ තුන් වෙනි එකන කොහෙද ඉන්නේ අපේ ගෙදර නෑ එහෙම කෙනෙක්. ඔබතුමාලා දිහා ඉන්නවද? ශ්‍රුතවත්
කියන්නේ අශ්‍රුතවත් 10 වෙනි ශානේ.
ඔව්.
නැත්ද?
මෙහෙමයි. ඇත්තටම පොතු ජනික පුතත් ජන කියලා කියන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් කවුරුවත් දන්නේ නෑ බුදුරණන්සේ ගුණ. ගුණ දන්නේ නෑ. ඉතින් ගුණ දන්නේ නැති කෙනෙකුට පුළුවන් ද ගුණ තමන්ගේ ජීවිතය තුළ වඩන්න? බැ බුදුගුණ වැඩෙන්නේ කොහමද වැඩෙන්න ඕන එක ඒක ඉන්ද්‍රියක් ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රියක් වැඩෙන්නයි ඕනේ ඉතින් දන්නේ නැති එකක් වඩන්න පුළුවන්ද බැ එහෙනම් මොකද කරන්න ඕනේ දැනගන්න ඕනේ ඉතින් කොහෙන්ද දැනගන්නේ දන්න කෙනෙකුගෙන් අහගන්න ඕනේ ඉතින් ඕකට කියනවා ශ්‍රුතය කියලා ඉතින් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ එයා බුදුරජාණන්සේ ගුණ දැනගන්න ඕනේ. ඒ කියන්නේ යාට අපි කියනවා සද්ධා මාත්‍රයක් තියෙන්න ඕනේ කියලා. නම තමයි බුදුරජාණන්සේ දෙන්නේ නම ශ්‍රද්ධා මාත්‍රය. චුණ්ඩිත්තක්. චුට්ටෙන් තමයි පටන් ගන්නෙ. සද්ධා මාත්‍රයක් තියෙන්න ඕනේ. හැබැයි යා කරන්න ඕනේ මොකද? ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්න ඕනේ. අන්න යාට කියනවා මේ ශාසනයට ඇතුල් වෙන පළවෙනි පුරුෂයා. කවුද යාගේ නම? නෑ නෑ. නෑ 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 සෝවන් නෙමෙයි සෝවන් කමෙන් නෙමෙයි පටන් ගන්න මේ ශාසනය සද්ධානුසාරී කෙනා එයාට කියනවා සද්ධානුසාරී කෙනා කියලා. ඉතින් එයා අනිවාර්යයෙන්ම ධම්මානුසාරී වෙනවා. එයා මොනම හේතුවකටවත් මැරෙන්නේ නැහැ සෝතාපන්න නොවි. බුදුරණන්සේගේ නිර්දේශය. ඉතින් ඔතෙන්දයි එනේ නම් මේ ගුලාවක් වැඩක් කරන්න නැහැ අපිට. බුදුරණන්සේ ගුණ ටික දැනගන්න ඒකයි ශ්‍රතවයි කියලා කියන්නේ. ඊට පස්සේ අර ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්නේ. ඉතින් ගුණ දැනගත්තකම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. යමුතු කිදන්නේ නැහැ. ඒ කියන්නේ අර බීජේ උදාහරණයට ගන්න. ඒ කියන්නේ බීජේ වැපරුවොත් අපිට අය පස හොඳ නම් පොහොර ටික තියෙනවා නම් වැස්ස හම්බ වෙනවා නම් ඉබේ පැලවෙනවා. ඒක නේද හරියනවා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධා බීජේ හරියන්නේ කොහොමද? තපෝ වොට්ටි තුළ තපස කියන මේ වතුරෙන් නේද? ඉතින් ඒක ඒ වැඩ ටික කෙරෙන්න ඕන. අර ලස්සන සූත්‍රයක් තියෙනවා කසී බාරද්ද සූත්‍රය ඉගෙන ගන්න බෑ. හරී වටිනවා ඒක. විශේෂයෙන් මේ ලාංකික අපිට මේ ධර්මයේ කියන්න බැරි තරම් පරතරක් ඒකෙන් කියලා දෙනවා. ඒ අර පඤ්ඤාමය යුග නංගලං කියලා එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව නියම විදිහට අර්ථ දක්වන එතන යුග නංගලං කියන එකෙන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් බලන්න එතකොට අපි පොඩි වැඩකින් තමයි පටන් ගන්න. එහෙනම් මේ එකයි අවශ්‍ය. ශ්‍රද්ධාව තියෙන එක විතරයි ඕනේ. ශ්‍රද්ධාව තියෙනවා නම් ඉතින් බුදුරණන්සේ ගුණ දැනගන්න ඕනේ. ඉතින් ගුණ නමේ හොඳට දැනගන්න හේතු වශයෙන් දැනගන්න. අපි චුට්ටව නම් කතා කරමු එතන. තව විනාඩි 20ක් තියෙන නිසා. ප්‍රශ්න නැහැ නේද? ඔව්. මේක හැබැයි නිකන් නෙවෙයි. මේක තර්කයක්. ඒ කියන්නේ අපි විමසන්න ඕනේ. ඇයි අපි මේක කරන්නේ? ඉතින් ඇයි අපි බුදුරණන්සේ සරණ යන්නේ? ඇයි සරණ යන්නේ බුදුරණන්සේ? සංසාර දුකෙන් නිදහස් වෙන්න නේද? හැමෝම ලෝකේ හදන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න. කවුරුවත් නැහැ දුකේ තුල ඉන්න කැමති. ඔය මුස්ලිම් අය පස් පාරක් දවසට සලා කරන්නේ ඔය නමන්නේ ඔක්කොම නේද? කොච්චර වැඩ කරනවද ඒගොල්ලෝ? ඇයි දුකෙන් නිදහස් වෙන්න? ක්‍රිස්තියානයෝ හැමදේම කරන දුකෙන් නිදහස්. මුස්ලිම් අය එතකොට Hindu අය ඔක්කොම ජාති කරන දුකෙන් නිදහස්. හැමෝම දුකෙන් නිදහස් වෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපි දුකෙන් නිදහස් වෙන්න අපි මොකද කරන්න ඕනේ? දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් හොයාගෙන එයාගෙන් අහගන්න වෙනවා කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියලා. දෙයකටයි අපිට ශාස්ත්‍රඥ වහන්ස කෙනෙක් ඕන වෙන්නේ. දැන් යන් හොයාගෙන කට්ටියට පුළුවන් නේද විනාඩි 20 වෙනනම් බැරි වෙද්ද දන්නෙත් නෑ. අපි ගුණ දෙක තුනක් හරි බලමු ඈ. ඊට පස්සේ වෙන පස්සේ කාලෙක අය හොයාගන්න ඉතුරු ටික. ට්‍රේවල් එකකින් පයින් යන්න පුළුවන් අය ඉන්නවද ඔක්කොම? පයින් යන්න බැරිද? ට්‍රේවල් එකක් තියෙන කෙනෙක් ඈ. අපේ මහත්ය කාර් එක තියෙනවා නේ ඒකවත් යංක වෙනවා බැරි අය දාගෙන. මොනද අපි ගමනක් පිටත් වෙනවා. මොකටද? ශාස්ත්‍රඥහස කෙනෙක් හොයාගන්න වෙනවා සංසාර දුකෙන් නිදහස් වෙන්න. ඒකයි අපේ පරමාර්ථය. ඉතින් බලන්න ලෝකේ ඉන්න ශාස්ත්‍රවරු මහම්මත්තුමයි ඉන්නවා අය ජේසුස් වහන්සේ ඉන්නවා අය හින්දු ආගමේ දෙවිවරු විෂ්ණු දෙවියෝ නේද ඒ කට්ටිය ඉන්නවා ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා ඉතින් බලන්න ඇයි ඉතින් අපි එයාට යන්න තුබකද මේ කොහෙද අපි යන්න ඕනේ ඉතින් ශාස්ත්‍රවරුන්සලාගාට යන්න ඉතින් අපි ගම්මකෝ කවුරු හරි දෙවි කෙනෙක් ගාවට යන්න ඉතින් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ දේවත්වයේ තුල ඉන්නේ ඉතින් ඒගොල්ලන්ගේ පින ඉවරෙච්චාම මොකද වෙන්නේ සතර පායට එනවා නේද එහෙනම් අපි මොකද කරන්න ඕනේ ඔව් දේවත්වයට ඒගොල්ලෝ ගියේ කොහමද ලෝභය දේශයයි නැති කරලා හැබැයි ලෝභය දේශය නැති කරපු පමණින් අපිට පුළුවන් ද සතර පාය නිදහස් වෙන්න බෑ ඇයි හේතුව මෝහය තියනකන් ලෝභ දේශ ආපහු හැදෙනවා අපි හිතමු බ්‍රහ්මෙක් වුණා කියලා බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් ද ලෝභ දේශ තියාගෙන බෑ ඉතින් ලෝභ දේශ නැති කරගෙන බ්‍රහ්මෙක් වුණාට හැබැයි බ්‍රහ්මයාට මෝහය තියෙනකම් මොකද වෙන්නේ ඒ පින ඉවරෙච්ච දවසට ආපහු කඩි කුඹ වෙලා උපදිනවා කඩි රැලක් යන්තම් පෑගුණ කට්ටිය මේකදලා කණ්ඩ ගන්නවා ඉතින් මොකද දේශයට වෙලා තියෙන්නේ ඉතින් ඔය ඒගොල්ලෝ පහුගිය දවසල බ්‍රහ්ම ලෝකෙනි හිටියේ එහෙනම් ඉතින් නොකා ඉන්න එපාය එක කඩියක් ඉන්නවද නොකා ඉන්න එහෙනම් මොකද ප්‍රශ්නේ මෝහය තියෙන තාක් කල් අය ලෝභ දේශ හැදෙනවා එහෙනම් අපි මොකද කරන්න ඕනේ ලෝභයයි දේශයයි මෝහයයි තුනම නැති කරපු එක්කෙනෙක් හොයන්න වෙනවා දැන් කවුද හොයාගෙන යනකොට හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි අපි යාට කියන්නේ එයාට අපි කියනවා මේ විශ් ලෝකේ පළවෙනි රහතන් අරහං ගුණේ තියෙන කෙනා අරහං කියන්නේ රහතන් වහන්සේ එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුගේ සාමාන්‍ය පුද්ගලිකයේ වෙනස මොකද දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා මේ මහපේ මහත්තුරු දෙන්න ඉන්නවා දැන් ඔය දෙන්න එක්කෙනෙක් රහත් වෙලා දැන් අපි කොහොමද දන්නේ රහත් වෙච්ච කෙනාගේ ඇඟේ රස්නේ විහිදෙන රස්සේ දෙනවද එහෙනම් රහත් වෙච්ච කෙනාට මේ කජු සුවඳ දැනෙනවා අනිත් එක්කෙනාට කජු සුවඳ දැනෙන්නේ නැද්ද එහෙමද එහෙනම් කොහොමද රහත් වෙච්ච කෙනාට බඩගිනියෙන්නේ නැහැ අනිත් එක්කෙනාට බඩගින්නේ නැහැමද එහෙනම් ඔව් එච්චරයි වෙනස තියෙන්නේ එක්කෙනුගේ හිතේ ලෝභ දේශ මොහ හැදෙන්නේ නැහැ අනිත් එක්කෙනාගේ හිතේ ලෝභ දේශ මොහ හැදෙනවා ඉතින් ඒකට අපි කියනවා රහතන් වහන්සේ කියලා එහෙනම් අරහන් කියන්නේ රහතන් වහන්සේ කවුද අපේ ශාසනයේ කටුව කඩාගෙන මුලින්ම එළියට ආපු රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි කවුද සරණ යන්න ඕනේ ඔව් වැඩේ දන්න කෙනෙක් වැඩේ කරපු කෙනෙකුෙන් ඕනේ අහන්න නේද ඉතින් කවදාවත් අපි දන්නේත් නැත්නම් ගිහිල්ලත් නැත්නම් ඒකේ අහලත් නැත්නම් අපිට ඒ ගමනේ යන්න පුළුවන්ද බෑ එහෙනම් අපි කොහොමද කරන්නේ ඒ ගිහිල්ලා දන්න අහන දන්න කෙනෙක් පාර දන්න කෙනෙක් හොයාගෙන අහන්න එන කොහොමද එහෙට යන්නේ කොහේද ඔක තියෙන්නේ නේද එහෙනම් අපි අහගන්න වෙන්නේ කාගෙන්ද පළවෙනි රහතන් වහන්සේ හොයාගෙන අහගන්න වෙනවා කොහොමද අපි මේ ලෝභ දේශ මොහ නැති කරන්නේ කියලා. ඔන්න ඉතින් දැන් අපි එහෙනම් ලෝභයත් දේශයත් මොහයත් තුනම නැති කරපු අය මේ විශ්වයේ කවුද ඉන්නේ? මහා බ්‍රහ්මයා? නෑ. යේසුස් වහන්සේ? ක්‍රිස්තුස් වහන්සේ? අල්ලා දෙවියෝ? ඒගොල්ලෝ මොහේ කියලා දෙයක් තියෙනවදවත් දන්නේ නැතුව කොහොමද නැති කරන්නේ? නේද? අදටවත් දන්නාද ඒගොල්ලෝ මොහේ කියලා එකක් තියෙනවා. අදටවත් දන්නේ නෑ. එහෙනම් අපිට ඒගොල්ලන්ගෙන් පිළිසරණක් වෙන්නේ නෑ. එහෙනම් අපි කවුද සරණ යන්න වෙන්නේ? ඔව් ලෝභ දේශ මොහ තුනම නැති කරපු අරහන් ගුණේ තියෙන බුදුරණන් සරණ යන්න. ඕන දැන් සරණ ගියා. දැන් අපිට ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ලෝභය නැති කරන හැටි දන්නවා කොහොමද? දන් දීලා දේශය නැති කරන හැටි දන්නවා කොහොමද? මෛත්‍රී කරලා. හැබැයි අපි දන්නේ මෝහය නැති කරන්නේ කොහොමද කියලා. එහෙනම් මොකද කරන්නේ? ආයෙත් ඉතින් වාහනේ අරන් හොයන්න වෙනවා කෙනෙක්. කවුද මෝහය නැති කරලා අපිටත් කියලා දෙන්නේ මෝහය නැති කරන්නේ මෙහෙමයි කියලා. මොකද්ද මෝහය කියන්නේ? නොදන්නාකම. මොකද්ද නොදන්නේ? ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැතිකම. කවුද මේ ඇත්ත ඇති හැටියෙන්ම දැනගත්තේ? ඔව්. එයාට කියන්නේ මොකක් කියලාද? ඔව්. අතහම් බික්කවේ කොහොමද කිව්වේ? ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතහම් බික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරෝ සම්මා සම්බුද්ධෝ පච්චඤ්ඤාසේනං සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ කවද්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිවර්ත තුනකින් ආකාර 12කින් අවබෝධ කරගත්ත දවසේ ඉඳන් එතකන් කිව්වේ නැහැ. එහෙනම් අපි කවුද සරණ යන්න වෙන්නේ ඔකට? සම්මා සම්බුද්ධ ගුණයේ තියෙන බුදුරණන්සේ සරණ යන වෙනවා. අපිත් දැනගන්න වෙනවා මේක තමයි දුක. මේ චතුරාර්ය සත්‍ය අපිත් සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් වඩන්න වෙනව නැතුව බෑ. අපිත් මේ වැඩේ කරන්න පෙළඹෙන්න ඕනේ. එතකොට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ වැඩෙන දෙයක්. ඉන්ද්‍රියක් හැටියට වැඩෙන්න ඕනේ, බලයක් හැටියට වැඩෙන්න ඕනේ. ඉතින් දැන් ඔන්න අපි චතුරාර්ය සත්‍ය ගැන අපි කෙටි කරමු. දැන් තව එක ගුණයක් හරි කියන්න. දෙකම අර ඔව් දැන් කහමාට යන්න නෑ. අපි මේ තව ගුණයක් විතරක් කියලියම්. ඊළඟට දැන් අපි දැන් චතුරාර්ය සත්‍ය නම් දන්නව නේද? ඉතින් අපි අද ඉගෙන ගත්ත මේක තමයි දුක, මේකයි දුකේ හටගෙන, මේකයි දුක නිරුද්ධ, මේකයි දුක නිරුද්ධන මාර්ගය ඉගෙන ගත්තා. හැබැයි දැන් ගෙදර යනකොට මොකද වෙන්නේ? ගෙළමයි දරුමුණු පුර වලම් මුට්ටි හොදලත් නැහැ, බල්ල බලල්ලෝ වගේම බෑගෙන අතු ගාලත් නැහැ. ඉතින් නරක වචන ටිකක් කියාගෙනමයි ගෙට ගොඩ වෙන්නේ නේද? ඉතින් අම්මට ඕවද අද හාමුදුරුව කියලා දුන්නේ. අනේ මේ රවි මහත්තයාත් අර කොහෙද ඉන්න හාමුදුරු කෙනෙක් ගෙන්නලාද මොකද්දෝ වින්න හියක් කරලා කියලා කියාවි නේද? ඉතින් මොකද මේ චතුරාර්ය සත්‍ය දැනගෙන ගෙදර ගියත් අර සිහිය තියන්න බැරි. ඔව් අපි දන්නේ, අපි දන්න විද්‍යාවට අනුව අපේ චරණය පවත්තන්න දන්නේ. එහෙනම් ඉතින් මොකද කරන්න ඕනේ? විද්‍යාවට අනුව චරණය පවත්තපු කෙනෙක් හොයාගන්න වෙනවා. කවුද? ඔව් විද්‍යාවට අනුව චරණය පවත්ත කවදද ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ? එදා ඉඳලා අවුරුදු 45ක් තිස්සේ නේද? පිරිනම් පාන මොහොත දක්වාම චතුරාර්ය සත්‍යයට අනුවම ජීවිතේ පැවැත්ත. වෙන කවුරුත් හම්බෙයිද? කිසි කෙනෙක් ලෝකේ හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි ආව සරණ යන්න, විද්‍යාචර්ණ සම්පන්න ගුණේ සරණ යන්න වෙනවා. අපි උන්වහන්සේගෙන් අහගන්න වෙනවා කොහොමද විද්‍යාවට අනුව චරණය පවත්තන්නේ කියලා. ඉතින් එයා අපිට කියලා දෙනවා එහෙන් රූප දකින්න උට කණෙන් සද්ධාන උන නැහෙන් ගඳ සුඳෙන් දිවෙන් රස වෙනුන කයෙන් පහස දක ඉතින් දම් වෙනකොට විද්‍යාවට අනුව චරණය පවත්තන්නේ. මේ චතුරාර්ය සත්‍ය සිහියේ පවත්තන්නේ. එතකොට අපිට පුළුවන් විද්‍යාවට අනුව චරණය පවත්තන්න. ඉතින් ඒක කරගෙන යනකොට අපිට ඔන්න ආය ප්‍රශ්නයක් එනවා. ඒ ටිකනම් හරි. ඒ වුණාට දැන් මේ හිතට කල්පනා කරනකොට මොකද කරන්නේ? වචනයක් කතා කරන්න ගියේ ඒව දන්නේ. ඉතින් ආයෙත් අපේ වාහනේ අරගෙන හොයාගෙන යන්න ඕන සාස්ෘණ වහන්සේනේ. කවුද හම්බෙන්නේ? ඔව් සුගත ගුණේ තියෙන සාස්ෘණ වහන්සේ හම්බෙනවා. සුගත ගුණේ කියන්නේ ආ සුන්දර ගමනක් ගිහිල්ලා මේ නිවන අවබෝධ කරා. මොකද්ද ආරස් ටැංක මාර්ගය. ඉතින් ඒක කියලා දෙනවා කොහොමද අර චතුරාර්ය සත්‍ය ණුව සිහිය පවත්තන හිතට කල්පනාවක් වෙනකොට නේද කයෙන් ක්‍රියාවක් කරගෙන. ඉතින් ඒ ටික අපි ඒ විදිහට බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට දිගින් දිගටම මේ බුදුගුණ සරණ යනකොට අපි කවුද වෙන්නේ? රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ඉතින් රහත් වෙන තැනටයි ඒක සකස් වෙලා තියෙන්නේ. නම් මේ පින්වතුන් අද දවසේ තමත් ශ්‍රද්ධාවෙන් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඉතින් අපි ගොඩාක් සතුටුයි. ඉතින් විශේෂයෙන් අපි රවි මහත්තයාට අපේ පුණ්‍යානුමෝදනාව හිමි කරගන්න දෙන්නට. ඉතින් එතුමා ඒ වගේම එතුමාගේ ආදරණීය පියතුමා, එතුමාගේ සහෝදරය මේ ඔක්කොම එකතු වෙලා අපි වෙනින් කරන මේ කැපවීම. ඉතින් මේ ලෝකේ කොහේ බෞද්ධයෙක් සිංහල බෞද්ධයෙක් ගත්තත් රවි මහත්තයයි ගෝලියෙක්. ඉතින් එතුමා කියන්න බැරි තරම් සේවයක් මේ ලෝකෙට සිංහල බෞද්ධයාට කරලා තියෙනවා. ඉතින් එතුමාගේ මේ සේවය තුලින් තමයි අද දවසෙත් අපිට මේ පින්තුන්ට කතා කරගන්න හරි පුළුවන් වුණේ. ඉතින් අපි ගොඩාක් ඒ කෘතහස්ත එතුමාවත්, ඒ වගේම එතුමාගේ ආදරණීය පියතුමා, ඒ පවුලේ අය හැමදෙනෙක්ම අපි සිහි කරගමු. ඉතින් එතුමා හැම දෙයක්ම කැප කරලා තමන්ගේ තත්ත්ව නම්බු ගච්ඡං පඩි එතුමාට පුළුවන් කෝටි ගණන් මාසෙට හොයන්න. ඒ ඔක්කොම දාලා මේ දුක් විඳ විඳ කණ්ඩත් නැතුව යන්න එන්න වාහනයකුත් නැතුව මේ අපි වෙනුවෙන් මේ කරන්නේ. ඉතින් ඒ වගේ ලොකු සාසන සේවය කරන කෙනෙකුට අපි ඇත්තටම කෘතහස්ත වෙන්න ඕන, අපේ පුණ්‍යානුමෝදනා කරන්න ඕන. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම ගොඩාක් පින් කරගත්ත සීලයක පිහිටියා කියන්න බැරි තරම් පින් තියෙන ආජීවෂ්ටමක සීලය. ඒ වගේම අපි බුදුරණාලිගේ සූත්‍ර දේශනාවල් කීපයක සාරාංශ අරගෙන ඒ ඔස්සේ ධර්මයේ ටිකක් කතා කරා. ඉතින් ඒ වගේම අපි මේ කරගත්තා වූ සෑම පුණ්‍ය කර්මයකම අනුභවයෙන් ආනිසංසයෙන් මේ සංසාරයේ වසනා තාක්කල් කිසිම පාප මිත්‍ර සේවනයක් නොලැබේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයේ කල්ලාණ මිත්‍ර සම්පත්තිය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තෙක් නොමදව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත් සාදු සාදු. ඒ වගේම අප විසින් මේ කරන ලද්දව සෑම පුණ්‍ය කර්මයක මානුභාවයෙන් ආනිසංසයෙන් මේ සියලු දුක්ඛ කන්දයන් දුරු කර ගැනීමට මේ ආශ්‍රවයන් දුරු කර සියලු දුක්ඛ කන්දයන් දුරු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ අපි ගොඩාක් පින්කම් කරගත්තා. අපි සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව තුළ හික්ම වුණා. ඉතින් ඒ අතරින් අපි ගොඩාක් පින්කම් කරගත්තා. ධර්මයේ සාකච්ඡා කරා, ධර්ම දේශනා කරා, ධර්ම ශ්‍රවණය කරා. මේ හැම දෙයකින්ම අපි පින් ලබා ගත්තා. ඉතින් එමනම් අපි මේ සෑම පින්කමක්ම බුදුරණන්සේගේ අවවාදයට අනුව දෙවියන්ටත් අනුමෝදන් වෙන්න කියලා ආරාධනය කරමු. විශේෂයෙන් මෛත්‍රීට ප්‍රතිමූර්ති බඳු සක්‍ර දේවේන්ද්‍ර, ඒ වගේම මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ ශ්‍රාවක පිරිසත් මේ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඒ චාතුර්මහරජික වාසී ජනවසබ දිවිරාජ අවවස්ත්‍රවන දුරාෂ්ට විරූල විරූපාක්ෂ ආදී දේවුරු ඇතුළු මේ සදෙව් ලෝකේ වැඩවසන්නා වූ මහේශාක්‍යෝ තල්පේශාක්‍යෝ සෑම දෙවියෙක් සහ දේවතාවියක්ම අප විසින් මේ කරන ලද්දව සෑම පුණ්‍ය කර්මයක්ම අනුමෝදන් වේ. ඒ පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් ආනිසංසෙන් දෙවියන්ගේ දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා දෙවියෝ ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා දෙවියෝද වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා අපි අදිෂ්ඨාන කරන් දෙවියන්ට පින් අනුමෝදන් එත්තාවතා චම්මේ සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ත සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ත සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ත සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්ත සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්ත දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්ත මම්පරං සාදු සාදු සාදු. අද දවසේ මේ පින්වත්නි තාම ශ්‍රද්ධාවෙන් වෙනදා විදිහට පුරුදු විදිහට මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ගොඩක් පින් කරගත්තා. ඉතින් විශේෂයෙන් අපේ පුණ්‍යානුමෝදනාවේදී අපේ ඒ ගෞරවනීය අපේ මහාචාර්ය රවි කොක්කලගේ මැතිතුමත් එතුමාගේ ආදරණීය පියතුමා සහෝදර සහෝදරිය හැම දෙනාමත් සිහි කරගමු. ඒ වගේම මේ පින්වතුන්ගේ ආදරණීය පියවරු ආදරණීය මෑණිවරු සහෝදර සහෝදරයෝ ඥාති මිත්‍රාදීන් ආදරණීය බිරින්දවරු ස්වාමි පුරුෂය දූ දරුවෝ ධර්මණපුර ඥාති මිත්‍රාදී හැම දෙනාටත් ඔබ අපි හැම දෙනාටත් වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට අප විසින් කරන ලද්දා මේ සෑම පුණ්‍ය කර්මම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බීති වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකේ දීගායකෝ භව අභිවාදන සීලිස නිච්ඡම් වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මෝ වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමින්ජතු බවත් සබ්බ මංගලම් කන්ත සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසත්ති භාන්තුතේ. මේ පින්තුන් හැම දිනාමත් නිවෙස්සල ඉන්න හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝාෂ ලැබේවා නිවෙනිම්ම සනසේවා.